අපි සබ්බාසු සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ ජේතවන නම් වූ අනේපිඩු සිටුගේ ආරාමයේ වැඩවසනසේක. භාගතුන් වහන්සේ මහණීකයා භික්ෂූන්ට ඇමතුසේක. ඒ භික්ෂූ භාගතුන් වහන්සේයි වහන්සේ භාගතුන් වහන්සේට පිළිතුරු. භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. මහන්නේ තොපට සියලු ආශ්‍රයන්ගේ සංවරකාරී දේශනා කරන්නේ ඒ ආසව මනාකොට මෙනෙහි කරෝ දෙසෙමෙහි වදාළසේ. එසේ වහන්සේ ඒ භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසුවි. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළා. මහන්නේ මම නුවණින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයන්ගේ ශේ කිරීම කියන්නේ නොදන්නාහුට නොදක්නාහුට නොකියන්නේ. යලිදු මහණෙනි කුමක් දන්නාහුට කුමක් දක්නාහුට ආශාවක්ෂය වේද? යෝනිසෝ මනසිකාරේද අයනිසෝ මනසිකාරේද? දන්නාහුට දක්නාහුට ආශාවක්ෂය වේද? මහණෙනි නුනුනි නුනුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහුට ආශ්‍රය උපදිත. උපන්නාහුට ආශ්‍රය වැඩෙත. මහණෙනි නුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහුට ආශ්‍රය නූපදිත. උපන්නාහුට ආශ්‍රය ප්‍රහිණවි. මාන්නේ දර්ශනීය පහකල යුතු ආශ්‍රව ඇත. මාන්නේ සංවරේ පහකල යුතු ආශ්‍රව ඇත. ඥාන සංවර සංඛ්‍යාත පත්‍යාවේක්ෂේ පහකල යුතු ආශ්‍රව ඇත. කාන්ත සංවර සංඛ්‍යාත අදිවාසනී පහකල යුතු ආශ්‍රව ඇත. සීල සංවර සංඛ්‍යාත පරිවර්ජනී පහකල යුතු ආශ්‍රව ඇත. විරිය සංවර සංඛ්‍යාත විනෝදනී පහකල යුතු ආශ්‍රව ඇත. බොජ්ජංගේ භාවනාමය පහකල යුතු ආශ්‍රව ඇත. කාරණා හතක් බුදුහාමුදුරුව දේශනා කළා. පළවෙනි කාරණේ තමයි දර්ශනීය පහකල යුතු කියන එක. වරදලා දීලා තිනවා සෝවාන් මගින් කියලා. නමුත් ඒක දර්ශනීය පහකල යුතු. ඊළඟට සංවරේ පහකල යුතු ආශ්‍රය තියෙනවා. ඊළඟට ප්‍රතිසේවණී කියලා කියන්නේ යූස් කිරීම, භාවිතා කිරීම මේ පහකරණියෝ. ඊළඟට කියනවා ඒ ඉවසීම, කාන්ත සංවර සංඛ්‍යාත අදිවාසනී, එන්ඩියුරන්ස් කියලා කියනවා. ඊළඟට තියෙනවා සිංගල සංවර සංඛ්‍යාත පරිවර්ජනී, ඒ කියන්නේ අවොයිඩන්ස්, අවොයිඩ් කිරීම වගේ. ආපහු පෙන්නනවා විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රයයන් තියෙනවා. ඒ කියන්නේ එලිමිනේට් කරනවා කියන එක. අර ගිරිමානන්ද සූත්‍රයේ uppannam kama vitakka කියන්නේ අන්න ඒ වගේ. ඊළඟට බොජ්ජංග භාවනාවේ පහකල යුතු ආශ්‍රය තියෙනවා. මහණෙනි දර්ශනීය පහකල යුතු ආශ්‍රය කවර දෙයක්? මහණෙනි මේ ලෝකේ බුද්ධ ආදී ආර්යයන් දක්නා වූ ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආර්ය ධර්මයේ නොයිකුණු බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නාසුළු සත්පුරුත ඒ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොයිකුණු අසුත ප්‍රතඥන් දෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා, නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හිතෙමි. යම් ධර්ම කෙනෙක් නොමෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි කෙරේ. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි කෙරේ. මහන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවර දෙයක්? මහන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය උපදීද? උපන් කාමාශ්‍රය වැඩේද? නූපන් භවආශ්‍රය උපදීද? උපන් භවආශ්‍රය වැඩේද? නූපන් අවිද්‍යාශ්‍රය උපදීද? උපන් අවිද්‍යාශ්‍රය වැඩේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මොහු ඒ මෙනෙහි නොකළ යුතු ධර්මය. ඒ කියන්නේ අපි කාමාශ්‍රය වැඩි වෙන දේ මෙනෙහි නොකළ යුතුයි. නමුත් මේ පුද්ගලයාව මෙනෙහි කරනවා. එතකොට කාමාශ්‍රය වැඩි වෙනවා. ඊළඟට පෙන්න මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය කවරද? මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය නූපදීද? උපන් කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන් භවආශ්‍රය නූපදීද? උපන් භවආශ්‍රය ප්‍රහීන වේද? උපන් අවිද්‍යාශ්‍රව නූපදීද? උපන් අවිද්‍යාශ්‍රව ප්‍රහීන වේද? යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් ඔහු ඒ මෙනෙහි කළ යුතු ධර්මය. ඒ කියන්නේ කාමාශ්‍රය අඩු වෙන දේවල් අපි මෙනෙහි කරන්න ඕනේ. ඒතකොට ඒ වුණාට මේ අය ඒක කරන්නේ නැහැ. ඊළඟට පෙන්වනවා මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන්, මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදීත්, උපන්නා වූ ආශ්‍රය වැඩිත්. හිතව මෙසේ නුනුවණින් මෙනෙහි කරයි. මම මේ අතීත කාලේ වූයේද? අතීත කාලේ නොවියේද? අතීත කාලේ කවරෙක් වූයේද? අතීත කාලේ කෙසේ වූයේද? එහෙම නැත්නම් මම අතීත කාලේ කවරෙක් සිට කවරෙක් වූයේද? මම අනාගත කාලේ වෙම්ද? අනාගත කාලේ නොවේද? අනාගත කාලේ කවරෙක් වෙම්ද? අනාගත කාලේ කෙසේ වෙම්ද? මම අනාගත කාලේ කවරෙක් සිට කවරෙක් වෙම්ද? දැන් වර්තමානයේ තමා කෙරෙහි සැක ඇත්තේ. මම වෙම්ද? මම නොවෙම්ද? කවරෙක් වෙම්ද? කෙසේ වෙම්ද? මේ සත්‍යතම කොයින් ආයුද? ඔහු කොහින් යන්නේ? මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔහුට සවදෑරුම් දෘෂ්ටීන් අතරින් එක්තරා දිට්ඨියක් උපදිනවා. තමා ඇතයි කියලා සත්‍ය වශයෙන් දිට්ඨියක් එනවා. ඊළඟට තමා නැතයි කියලා දිට්ඨියක් ඇති වෙනවා. සත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන් ඒ පුද්ගලයාට මේ මමම තමාම හඳුන ගන්නවා කියලා ඒ දිට්ඨියක් ඇති වෙනවා. ආයෙත් වෙනන මමම තමා නැතයි කියලා හඳුන ගන්නවා කියලා දිට්ඨියක් උපදිනවා. තමා නොවු මමම තමා හැඳින ගැනීම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දිට්ඨිය උපදිනවා. ආපෝ එයාට දිට්ඨියක් එනවා. මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපෙන්න සුළුයි කියලා එහෙම වෙනවා. තථාගතයන් වහන්සේ පෙන්නනවා මහන්නේ මේ දිට්ඨිගතේ දිට්ටි ගාන දිට්ටි කාන්තාරයයි දිට්ටි විශුකයයි දිට්ටි සංගෝජනයයි කියලා කියනවා. මහන්නේ දිට්ටි සංගෝජනයෙන් සංයුක්ත වූ අසෘතවත්ඥ තෙමි ජාති ජරාවේ මරණී ශෝකේ වැළපීමේ කාය දුකේ මානසික දුකේ දැඩි ආයාසයෙන් නොමිදේ සියලු සසර දුකින් නොමිදේයයි කියනවා. මහන්නේ ආර්යයන් දක්නින සුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හික්මුණු සත්පුරුෂ දක්නා සුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු ශ්‍රුතව තාරසාවුතේ මෙනෙහි කළ යුතු ධර්ම දනි මෙනෙහි නොකළ යුතු ධර්ම දනි හිතව මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරයි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරයි මානනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවර දෙයක් මානනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද උපන්නා වූ කාමාශ්‍රය වැඩේද නූපන්නා වූ භවාශ්‍රය උපදීද උපන්නා වූ භවාශ්‍රය වැඩේද නූපන්නා වූ අවිද්‍යාශ්‍රය උපදීද උපන්නා වූ අවිද්‍යාශ්‍රය වැඩේද මොහොවනායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතුයේ ධර්මය මාන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතුයේ ධර්මය කවරද මාන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද නූපන්නා වූ භවාශ්‍රය නූපදීද උපන්නා වූ භවාශ්‍රය ප්‍රහීන වේද නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදීද උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද බොහෝ නායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතුයේ ධර්මය ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන්නාශ්‍රය නූපදීද උපන්නාශ්‍රය ප්‍රහීන වේද හේ මේ දුකයි නොවනින් මෙනෙහි කරයි මේ දුක්ඛ සමුදයයි නුවණින් මෙනෙහි කරයි මේ දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි නුවණින් මෙනෙහි කරයි මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනය ප්‍රහීන වේ මහන්නේ මෙහු දර්ශනීය ප්‍රහීන කළ යුතු ආශ්‍රය කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා ඉතින් ඔතන ඔය වැරදියට තමයි සෝවාන් මගින් කියලා තාලා තියෙන්නේ ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක ඒක මේ රහත් වෙනකම්ම ඒක වෙන වෙන ෆෝම් එකෙන් ඒක තියෙනවා. එතකොට බුදුහාමුදුරු පෙන්වන්නේ එතනින් මගින් නවත්තන එකක් නෙමෙයි දර්ශනෙන් සම්පූර්ණේ ඒ පහ කරන්න පුළුවන් එකක්. එතකොට මේ ධර්මයේ තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. අපි පළවෙනිම අකනිට බ්‍රහ්ම ලෝකේ රාතන් වහන්සේට කෘතඥතාවය පළ කරන මේ ධර්මයේ ලබා දුන්නාට අපි ගියොත් එහෙම දෙවෙනි ස්ලයිඩ් එකට එතකොට ඔය සබ්බාසෝ සූත්‍ර ඩයග්‍රම් සෙට් දෙකේ මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා දැන් අර දිට්ටින් හයක් ඇති වෙනවා කියවන්නේ තමා ඇත කියලා දිට්ටියක් ඒ කියන්නේ මේ අවස්ථාවේදී වේදනා තමයි කියලා ගන්නවා අත්ති මේ අත්තා කියන පාලි භාෂාවෙන් ඊළඟට තමා නැති කියලා දිට්ටියක් ඇති වෙනවා වේදනාව නැතිකොට තමා නැති කියලා නැත්ති මේ අත්තා ආපහු මමම තමාම හැඳින ගන්නවා කියලා දිට්ටියක් ඇති වෙනවා. ඒ කියන්නේ රූපය සහ වේදනාව දෙකම තමා කියලා ගන්නවා. අත්තනාව අත්තාන සංජනාමී කියලා කියනවා. ඊළඟට මේක පෙන්නනවා ඒ මම තමා නැති කියලා අඳුන ගන්නවා කියලා දිට්ඨියක් ඇති වෙනවා. ඒ කියන්නේ මෙතනදී රූපය තමා කියලා ගන්නවා, වේදනාව තමා නොවේ කියලා ගන්නවා. අත්තනාව අනත්තාන සංජනාමී කියලා කියනවා. දැන් ওই හතරෙනි කාරණේ, ඔය හතරෙනි ධානතලයේ ඉන්න අසංකේ සත්‍යෝ. ඒගොල්ලෝ කල්පනා කරලා තින්නේ මේ මනස තමයි ප්‍රශ්නේ. මේක නිසා තමයි මේ මේක කියලා ඒක සප්‍රෙස් කරලා කයෙන් විතරක් ඒගොල්ලන්ගේ ඉන්නවා කියන එක තියෙනවා. එතකොට ඊළඟට පෙන්වන පස්වෙනි කාර්යයට තමානෝ මම තමා හැදින ගන්නවා කියලා. ඉතින් මේ අවස්ථාවේදී මේ රූපේ තමානෝ වේ. වේදනාව තමා කියලා ගන්න. අනත්තනාව අත්තාන සංජනන. ඉතින් මේක තමයි අර අපි අඹගෙඩිය උදාහරණෙ පෙන්නේ. අර අඹගෙඩිය අරගෙන කණු කෑල්ල කපලා දාලා කනකොට රසයක් ඇති වෙනවා. එතකොට ඒකෙන් දැන් ඕගොල්ලෝ අර ඒ සුඛය තමා කියලා ගත්ත හැබැයි අඹගෙඩිය තමන්ගේ නෙමෙයි. අපි පැහැදිලි කරානේ ඔක දවස් හතර වෙනසටාන්නේ. වේදනාව තමා කියලා ගන්න. ඊළඟට පෙන්නනෝ මේ කතා කරන්නා වූ සැප විඳින්නා වූ දුක් විඳින්නා වූ මම ඒ ජාතිය කළ කුසල කුසල විපාක කර්මයන්ගේ විපාකේ විඳින මාගේ මේ තෙම නිට්ටයයි ස්ථිරයි හැමදාම පවතිනවා නොපෙළෙන නොපෙළෙන ස්වභාවයේ ඇත්තේ කියලා. ඉතින් මේක තමයි ඔය සර්ෆ් බෝඩ් එකක මිනිසෙක් නැගිටලා එයාට මෙහාට යනවා. ඉතින් එයා කියනවා එයා වීඩියෝ කරන්න මන් දිහා බලාගෙන ඉන්න කියලා. ඉතින් අන්න ඒ වෙලාවේදී අර රූපයයි වේදනාවයි දෙකම එයා අරගෙන තියෙනවා. ඉතින් සුළඟ නැති වුණා වේදනාව නැති වෙනවායි කියන කතාව එයා තේරුම් ගන්නේ නැතු. එතකොට දැන් මෙතන දික්ටි හයක් බුදුහාමුදුරුවෝ කියන අර නෝන නැතුව මෙනෙහි කළාම මොකද වෙන්නේ? ওই දික්ටින් ඇති වෙනවා. ඉතින් ওই දික්ටි හය ඉදන් සත්‍යාබිනේස කායකාන්තියට ඇතුළට ඇදෙනවා. ඉතින් අපි ওই ආස්සෝලිත් සාකච්ඡා කරලා තියෙනවා කාමාස්සෝ කියලා කියන්නේ අපි දන්නවා සුඛයි කියන එකේ පසු සංඥාව. භවාස්සෝ කියලා කියන්නේ අත්ත කියන එකේ පසු සංඥාව. ඉතින් අර සමාන්තර රේඛාවක් නේ අපි ඇඳලා තියෙන්නේ. ඉතින් ඕ වගේ සමාන්තර රේඛාවක් තියෙනවා මේ ඉදන් සත්‍යාව නිවස කායගාන්තේ ඉඳන් ප්‍රියේ විප්‍රයෝගේ දක්වා. ඒක පෙන්වන්න පුළුවන් ඔය ඊළඟ ඩයග්‍රෑම් එකේ මේ ඉදන් සත්‍යාව නිවස කායගාන්තේ ඉඳන් ප්‍රියේ විප්‍රයෝගේට සමාන්තර රේඛාවක් තියෙනවා. මනෝ සංචේතනාවෙන් ඉඳන් ජාතියේ තියෙන රේඛාව වම් පැත්ත ලෝභයේ නිරූපකම් ධර්මයේ ඒකට සමාන්තර රේඛා තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මෙතන අහලා තියෙන්නේ දැන් ඉදන් සත්‍යාවේ නිවේස කාය ග්‍රන්ථයේ යමක් ඇතුළු වෙච්ච විගසින් අපිට ප්‍රියේ විප්‍රයෝගය කියන එක ඇති වෙනවද? ඒක එහෙම නෙමෙයි. ප්‍රියේ විප්‍රයෝගය සිදුවන්නේ පරාමාසගත වුණාට පස්සේ. වරදවා වටහා ගැනීම කියන එක සිද්ධ වුණාට පස්සේ. ඉතින් දැන් අපි මෙතන පෙන්වෙන්නේ දිට්ටි ඉන්නේ නේද? මිච්ඡා දිට්ටි. ඉතින් මොකටද අපි මිච්ඡා දිට්ටි වෙලා තියෙන්නේ? පදුට්ට මන සංකප්පේ නිසා ඇතිවෙච්ච නිත්‍යභාවයම තමයි හේතුවයි පත්‍යය වෙලා තියෙන්නේ. අර වත්තෝපම සූත්‍රය අපි ඒ 9 වෙනි ස්ලයිඩ් එකේදී අපි ඒක ඉගෙන ගත්තා. එතකොට එහෙනම් අපි ඊළඟට 3 වෙනි ස්ලයිඩ් එකට යමු. මෙතන අපි පෙන්වන්නේ මේ ජරා ධර්මයේ කියන එක. මොකද්ද මේ ජරා ධර්මයේ කියන්නේ? රූපයයි රූපේ නිසා මම පවතිනවා යන දිට්ඨිය මිදීම තමයි රූපේ ජරා ධර්මයේ කියලා කියන්නේ. දිට්ඨිය මිදෙන්න ඕන. දැන් එතකොට ඕගලන්ට මෙතන පේනවා මේ විඥානි හට ගැනීම කියන එක. දැන් මෙතන ඒකද යන්න අපි දැන් ඉතින් ආහාරයක් ගත්තා කියන්නේ කැකිරි මාළු. මම අද කැකිරි මාළුවක් කාපු ගමන් මට ඒකේ යම්කිසි වේදනාවක් තියෙනව නේද? කැකිරි හම්බුණා කියලා හිතන්නකො. ආන්න එතන ඒ කියලා අපි ලකුණු කරලා තියෙනවා ඒ වේදනාව. එතකොට දැන් මම මේ පළවෙනි රාමුවේදී වුණාම දෙවෙනි රාමුවේදී මම එකපාරටම ගේනවා. පොඩි කාලේ කාපු එක කොච්චරද කියලා මගේ බෙස්ට් එක. ඉතින් මේ B කියලා දාලා තියෙන බෙස්ට් එක හින්දා නෙමෙයි නමුත් ඒක හොඳට ගැළපෙනවා ඉතින්. අපේ මාන්‍යත් එක තමයි ඒක ගේන්නේ. ඊට පස්සේ ඉතින් ඒක මැරලා යනවා නේ. එතකොට මෙතන පෙන්වන්නේ මේ A වල ඉඳන් B වලට යනවා කියන එක තමයි ජාති. දැන් බලන්න මෙතන මේ කොළපාට රේඛාවක් තියෙනවා විඥාන ආහාරෙන් ඉඳන් පදුට්ට මන සංකප්පයට එන එක. අර පෙර ආගයයි දැන් ආගයයි සසඳලා බැලුවක් ගැලුවා නම් නිත්‍යයි. අන්න ඒක තමයි මෙතන මේ කතාව. අන්න ජාති. ඒ ගැළුවත් එක්ක ඒ කතාව ඇති වෙනවා. එතකොට දැන් ඊළඟට අපිට පේනවා දැන් ඉතින් ඔක වෙනස් වෙලා යනවනේ. ඉතින් මේ විඥාන ධාරාව යම් කිසි වෙනසක් වෙනවද? දැනගැනීමක් වෙනවද? මේක දුකයි. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ගේ ගෙදෙට ටැප් එකකින් වතුර එනවා කියන්නකො. ඉතින් ඔක හැමදාම එක ගන්නට ඉන්නේ නැහනේ. එක දවසක අඩුයි. ඒ අඩු වුණාම ඉතින් අපි දුකයි නේ. වෙලක් දවසට වැඩි. ඒ දුකයි. මොකද වැඩි වෙච්ච දවසට ඉන්නේ රොඩු මඩ. එතකොට දෙකම දුකයි. එතකොට ඔය අඩු වුණත් වැඩි වුණත් දුකයි කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන දැන් බලන්න මෙතන මේ අපි පදුට්ටමන සංකප්පේ දික් කරාම අපි යන්නේ ජරාවට. අන්න ඒකට මේ සම්බන්ධ වෙලා අපි මෙතන මේ සී කියලා ලකුණු කරලා තියෙනවා රතු පාටේ. දැන් ඒ ඉඳන් B වලට යනවා කියන්නේ ජාතිය. B වල ඉඳන් C වලට යනවා කියන්නේ ඒක තමයි ජරා. ඒක රතු පාට රේඛාවට අනුරූප වෙනවා. මෙන්න මේක ජරා ධර්මයේ හැටියට අපි කල්පනා කරන්න ඕනේ. මේකේ තියෙන්නේ මොකක්ද? අර රූපය රූපේ නිසා මම පවතිනවා කියන දික්තිය කියන එක බිඳලා ගිහිල්ලා. ඉතින් මේක තුන්වෙනි රවුමදී තමයි මේ පෙන්වන්නේ. මේ A කියුවාම පළවෙනි රවුම, B කියුවාම දෙවෙනි රවුම, C කියුවාම තුන්වෙනි රවුම. ඉතින් මේ A කියන පොයින්ට් එක ඒක තමයි සංකාරපච්චා විඥාන. එතකොට ඊළඟට මේ B කියන පොයින්ට් එක තමයි විඥානපච්චා නාම රූපං. ඊළඟට මෙතන මේ C කියන පොයින්ට් එක තමයි නාම රූපපච්චා සලායතනං කියන එක. ඒ විදිහට මේ පොයින්ට්ස් තුන වෙනවා. එතකොට අපි දැන් මෙතන ඉගෙන ගත්තේ මොකද්ද? ජරා ධර්මය. මොකද්ද ජරා ධර්මය කියන්නේ? නිකම්ම ජරාව කියලා ගන්න එපා. රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන එක බිඳුණා නම් ඒක ජරා ධර්මය. ඒක රූපේ ජරා ධර්මය. ඒ වගේම තමයි වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳුණා නම් අන්න ඒක ජරා ධර්මය. ඒක වෙන්නේ වේදනාවේ ජරා ධර්මය. අපි ඊපස්සේ බලමු. එතකොට ඊළඟට අපි බලනවා මේ අපි හතරවෙනි සයිඩ් එකට යමු. මේක ව්‍යාධි ධර්මය අපි මෙතන බලන්නේ. දැන් ව්‍යාධි ධර්මය කියලා කියන්නේ ඔය නිට්ටයයි කියන සංකල්පයේ බෙදෙනවා. දික්තිය බෙදුනහම ජරාව. සංකල්පයේ බෙදුනහම ව්‍යාධි. මතක තියාගන්න සංකල්පය කිව්වම අර විඥාන ආහාර පාරේනේ. විඥානයත් එක්ක සම්බන්ධයි නේද? ඒතර ඕගලන් දන්නවා මෙතන මේ සුඛයි කියලා මේ පැත්තින් පරාමාසගත වෙනවා. මෙතන ලකුණු කරලා තිනවා කාරණා හතරක්. 1 පදුට්ට මන සංකප්පේ, 2 සුභයි, 3 නිට්ටයයි, 4 ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ පළවෙනි කාරණේ 1 3 2 1. ඒකේ කියන්නේ මොකද්ද? පදුට්ට මන සංකප්පේ නිට්ටයයි කියලා නේද? දැන් ඉතින් ඊට පස්සේ ඕගලන්ට පේනවා මේ නිට්ටේ ගුණය මේ දෙකේම තියෙනවා. ඊළඟට ආපහු වෙනවා මේ 2 4 2 1. දැන් දෙකේ තියෙන මොකක්ද අන්න සුභයි කියලා ගත්තා. දැන් අපිට වෙන මේ දෙක නැත්තම් මේ හතරක් ඇති වෙන්නේ නේද? ඒතර මේ දෙක අතර වෙනස දෙන්නේ මේ නිට්ටයයි කියන කොට. නිට්ටය කියන්නේ කට්ලක් තියෙනවා කට්ලක් තියෙනවා කියලා පුන පුනා ස්පර්ශ කරනවා කියන එකයි. ඒතකොට ඒ කියන්නේ එකපාර ස්පර්ශ කළා අන්න අර සුභයි කියන කතාව. පුන පුනා ස්පර්ශ කළා ඒතර නිට්ටය කතාව. ඉතින් ඕකේ දෙකම එකයි නේද? බලුවාම. ඉතින් එහෙනම් 2 4 2 1 කියන එක තියෙනවා. දැන් වෙන්නේ මොකද්ද මේ තුන්වෙනි රවමේදී? ඒ තුන්වෙනි පියවරේදී මේ සුඛය කියන එක පරාමාසගත වෙනවා. මේකට ඇතුල් වෙනවා. එතකොට මේ වෙනකොට අපිට ජරා ධර්මයේ සිදු වෙලා තියෙනවා. ඇයි මතකද? රවුම් තුනක් යනකොට අපි දැක්ක රූපේ ජරාව. ඒක සිද්ධ වෙලා තියෙනවා. ඒ වුණත් අපි ඔක අත්තා කියලා ගන්න. ජරාව සිද්ධ වුණත් අපි අත්තා කියලා ගන්න. ඉතින් පිටකෝපදේශේ සිංහල පොතේ පිටුව 36 එකේ පෙන්නනවා රොදං වදති අත්තතෝ අත්තතෝ කියන රොදං වදති අත්තතෝ කියලා කියනවා. අත්තාය කියලා ගැනීමම රෝගයක්. එතකොට එවනම් තුන්වෙනි රවමේ 6 පියවර වෙනකොට අපිට ව්‍යාධි ධර්මය කියන එක සිද්ධ වෙලා තියෙනවා. මේක රූපය නිසා ඇති වෙච්ච ව්‍යාධි ධර්මය. ව්‍යාධි කියන්නේ සංකල්පයේ බිඳිලා නේද? එතකොට අර මේක පහ පරාමාස වීම කියන එක තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිට තියෙන ව්‍යාධි ස්වභාවය කියන එක තමයි. දැන් ඉතින් ඔතන අපිට පේනවා දැන් තුන තුන මතක තියාගන්න. තුන තුන මෙතන රූපේ ජරාව, රූපය රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය බෙදුණා. ඊට පස්සේ ඒක පරාමාසගත වුණා. ඊට පස්සේ මේ තුන පහ වෙනකොට ඉතින් අත්තා කියන කතාවක් තියෙනවා. ඒ වුණාට දිට්ඨිය බෙදලා තියෙනවා මේ වෙලාව වෙනකොට. ඉතින් දිට්ඨිය බෙදුණාම අර පවතිනවා කියන සංකල්පයත් බෙදෙනවා. එතකොට ඒක නිසා තමයි 3 6 දී රූපේ ව්‍යාදී කියන එක ඇති වෙන්නේ. දැන් එන අපි ඉගෙන ගත්ත ජරා ධර්මයයි ව්‍යාදී ධර්මයයි කියන එක. එතකොට මෙතන මේ අත්තා කියලා ගත්තට පස්සේ මේ ව්‍යාදි කතාව නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි බලමු පස්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. මේ පස්වෙනි ස්ලයිඩ් එකේදී පෙන්වන්නේ මරණ ධර්මයේ කියන එක. දැන් අපි දන්නවා තුන්වෙනි රාමුවේ තුන්වෙනි පියවරේදී 3 3 කියන්නේ රූපේ ජරා ධාමයට යටත් වෙනවා. ඉතින් ඔක තව රවුම් කරකවනවා අපි 4 රාමුවේ තුන්වෙනි පියවරේනකොට 4 3 වේදනාවේ ජරා ධර්මයේ කියන එක තියෙනවා. මතක තියාගන්න 3 කිව්වහම ස්ටෙප් එක 3 කිව්වහම ජරා ධර්මය. තින හැටියට මතක තියාගන්න. එතකොට ඉතින් ඔය දෙකම ඉතින් පරාමාසගත වීම කියන එක තමයි තියෙන්නේ. දැන් බලන්න සුඛේ පරාමාසගත වුණා නම් මොකක් හරි එකක් කැඩුනහම අපි හිතනවා මේක හොඳ එකක් හදනවායි කියලා. උදාහරණයක් හැටියට කියනවනම් ඔයගොල්ලන්ගේ ගෙදර අපි හිතමු උඩ තට්ටුවට යන ස්ටෙයා කේස් එක කැඩිලා. දැන් ඉතින් ඔයගොල්ලෝ ඔය කැඩිලා එහෙනම් මම උඩ තට්ටුවට යන්නේ නැහැ කියලා නිකන් ඉන්නවා. දැන් තමන් කල්පනා කරනවා මම ඕකට හොඳ එකක් හදනවා කියලා නේද? ඉතින් ඕකට අපි නිතරම සාම්පල් එකක් ගන්නවා. මේ අල්ලපු ගෙදර තියෙන්නේ කොහොමද? ආ ඒක හරිනේ. මේගොල්ලන්ගේ ඥාතින්ගේ ගෙදර, ඒගොල්ලන්ගේ තියෙන්නේ මේක හරිනේ. දැන් ඉතින් ඔය විදිහේ බලලා තමන් කල්පනා කරනවා අපි නිතර මේ හොඳ එකක් නේ හදන්න යන්නේ. දැන් තමන් කල්පනා කරනවා රත්තරන් දාලා හදනවා කියලා. රත්තරන් වලින් හදපු ස්ටයාගේස් එකක් දැකලත් නැහැ. නමුත් අපේ හිතේ ස්වභාවය ඒකයි. ඒ කියන්නේ මොකද්ද? අපේ විඥානේ නංවනු. ස්ටයාගේස් එක හැදුවේ නැහැ. විඥානේ නැංවීමක් කියන එක අපි ඒ විදිහට කරලා තියෙනවා. එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා දැන් ඉතින් මේ තියෙන එක අපි පලාසයි භාවිතා කරනවා. තියෙන එක මලකට කාලා හරි මොනවා හරි වෙලා නේද? ඒක පලාස කරනවා. අපි එපාර මේ අලුත් එකක් හදනවායි කියලා ඒක ආවා. එහෙම නැව ඔයගලන්ට පේනවා මේ පලාසය. 4 තමයි ඒක තියෙන්නේ නේද? එතකොට එහෙමනම් 4 4 ඔන්න ಜಾතිය කියන එක ඇති වෙනවා. අන්න 4 ಜಾති. දැන් බලන්න අපි පෙන්නුම් 4 3 ව්‍යාදී. 3 කිව්වහම ව්‍යාදී නේද? දැන් ඉතින් දැන් අපිට පේනවා මෙතන දැන් මේක වෙන්න ඉස්සෙල්ලා මෙතන පෙන්වන මේ ජාති ජරා ව්‍යාධි මරණනේ. එතකොට දැන් මෙතන 4 3 ඒ ජරා ධර්මයේ කියන එක තියෙනවා. මේ වේදනාවේ ජරා ධර්මය. ඒකනි ස්ටයා කේස් එක කැඩුනා කියලා කියනවා. දැන් ඊළඟට ඔයගලන්ට පේනවා දැන් මේක වෙන්න ඉස්සෙල්ලා එහෙනම් මම කොහේ හරි මැරලා තියෙන්න ඕන. කොහොමද මේක තේරුම් ගන්න? මේක තේරුම් ගන්නේ බලන්න අර බෙල් ෂේප් රෝගයේ දැන් ABC කිව්වම රවුම් 3යි. පළවෙනි රවුම, දෙවෙනි රවුම, තුන්වෙනි රවුම. දැන් අපි කිව්වා 4 4 අපි එකක් හැදුවා කියලා. ඉතින් 4 4 හැදුවා නම් ඒටි ඉස්සලා මේක මැරලා තියෙන්න බෑ. කොහෙද මැරලා තියෙන්නේ? 4 2. ඒක තමයි මේ වෙන්නන්නේ. 4 2 කියන එක මරණය. එතකොට එහෙමනම් 4 2 මරණය එහෙමනම් අපි 2 කියන්නේ නිත්‍යයි. ස්ටෙප් එක 2 වෙනකොට ඕගොල්ලෝ දන්නවා අර 2B ඩයග්‍රෑම් එකේ බැලුවා සුබයි කියන එක පළවෙනි එක. ඊට පස්සේ නිත්‍ය දෙවෙනි ස්ටෙප් එක නේද? එහෙමනම් අපි නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? විඥානේ මරණය. විඥානේ මරලා වැටෙනවා අපි ගන්නවා නිත්‍යයි කියලා. පේනද අපි මෝඩකම මොකද්ද කියන එක? ඉතින් මේක මේ තේරුම් ගන්න තියෙන ක්‍රමය ඔච්චරයි. ඒ බෙල් ෂේප් කර්ව් එකේ ඒක ඒ විදිහට කල්පනා කරන්න. 1 2 3 4 4 හැදුවා නම් ಜಾතිය නම් එවනම් මම 4 2 මැරලා තියෙනවා. එතකොට දැන් අපි 4 3 කියන එක ගත්තාම දැන් අපි මෙතන තවත් එකක් තියෙනවා. මේ දෙවෙනි රවුමෙත් මරණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ රූපේ නිසා වෙන මරණය. දැන් ඕගොල්ලෝ යම් කිසි දෙයක් පුද්ගලෙක් හරි මොකක් හරි රූපයක් දිහා බලාගෙන ඉඳලා අපි අනිත් රූපෙ දිහා බලුවම මේකත් එක්ක තියෙන කතාවම ඇරෙනවා නේ. රූපේ නිසා වෙන එකක් එතන ඇති වෙනවා. එතකොට 4 3 කියන්නේ වේදනාවේ ජරා ධර්ම, 4 4 නැවත විපදීම, 4 6 කියලා කියන්නේ වේදනාවේ ව්‍යාධිය. ඉතින් මේක අකමැති දෙයා එක්කීම, අප්‍රිය සංපයෝගය. එතකොට එහෙනම් දැන් අපි 4 6 අප්‍රිය සංපයෝගය කියන එක අරගෙන තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ කියන්නේ වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියලා සංකල්පයේ බිඳුණා. නේද? මෙතන මේ ව්‍යාධිය කියන තැන මෙතන තියෙන්නේ මොකද්ද? ඒක වචන දෙක පැටලෙන්න පුළුවන්. මොකද මෙතන මේ අපි මේ කතා කරන්නේ ව්‍යාධි ධර්මයේ මේ ව්‍යාධිය. ඒ කියන්නේ මොකද්ද? අර වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දික්තිය බිඳලා. තුන කියන කතාව ආවනම් දික්තිය බිඳුණා. හය කියන කාවන මෙතෙන්දි මතක තියාගන්න සංකල්පය බිඳුණා කියන එක. ඊළඟට ආපහු දැන් අපි බලනවා මේ හතර පහ කියන එක. ඒක අපි ඊළඟ ඩයග්‍රෑම් එකේ තමයි බලන්නේ. දැන් හතර පහ කියලා කියන්නේ කැමතු යමක් ලබාද ඒ දුකයි. අපි පහය වෙන ස්ලයිඩ් එකට ගියොත් දැන් ඕගොල්ලෝ දන්නවා යම් පිච්චන් අලබිති තම්පි දුක්ඛේ තියෙන්නේ. ඉතින් මේක ඇති වෙන්නේ අපි මේ අත්තා කියලා ගත්තට පස්සේ කතාවක් නෙමෙයික සිද්ධ වෙන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා ඒ බෝල කූඩුව කියන එක. අර රෙදි අකුල්ල බෝල කූඩුව එකක් අකුලන්න බෑ නේද? ඒක සම්පූර්ණයෙන් අකුලන්න නැතු. උඩක් තියෙනවනේ මේ වගේ පුරුකක්. එතකොට අපිට කියන්න බෑ මම මේක අකුලනවා මේක ඇල්ල අකුලන්නේ නැහැ කියලා. ඔක්කොම එකට තමයි ඒක යන්නේ. දැන් ඉතින් අපි පෙන්වුවා මේ අත්තා කියලා ගැනීමම රෝගයක්. රොදන් වදති අත්තන. එහෙමනම් අත්තා කියලා ගත්තාම අන්න ව්‍යාධී තියෙන. ඔයගොල්ලෝ දන්නවා මේ. මනෝ සංචේතන ආහාර පාරේ තමයි අත්තා කියන කතාව. ඒකෙම තමයි ව්‍යාධී තියෙන්නේ කියලා නේද? එතකොට තයෝ ධම්ම සූත්‍රයෙන් අපි දන්නවා මේ 2.1 අත්තා එකකින් 1.3 මෝහය කියන එකට යනවා. ඔයගොල්ලෝ ඊහි භාවනාවටත් ගත්තා. එතකොට එහෙමනම් දැන් මං කිය එකක් අකුලන්න බෑ අනිත් එක අකුලන්න නැතුව. එතකොට එන ව්‍යාධිය කියන එක ගිහිල්ලා තියෙනවා මෙතන යම් පිච්චන් නැලබෙත් සම්පි දුක්ඛය කියන එකට. ඒක තමයි මේ පෙන්වන්නේ මේකට සමාන්තර ධර්මය කියන එක. එහෙනම් යම් පිච්චන් නැලවති තම්පි දුක්ඛය තුල අත්ත සංඥාව කියන එක ඒක ඇතුල් වෙලා තියෙනවා. ඉතින් ඔබ ඔය මෝනි මෙඩිටේෂන් බලනාය නම් දන්නවා ඉතින් ඔය විඥානයේ නොගලපීම. ඕක තමයි අපි අත්තා කරගෙන තියෙන්නේ. ගැලපෙන්නේ නැහැ නේ කිසිම දෙයක්. එකක් හදනවා. ගැලපෙන්නේ. ඒක ගයක් හැදුවා. සතුටු වෙලාද ඉන්නේ නැහැ නේ. වෙන ගයක් හදනවා. ඉතින් නොගලපීම තමයි අපි අත්හා කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ඔගොල්ලෝ අපාය ගිහිල්ලා බැලුවා හරි නැහැ. ප්‍රේත ලෝකෙ ගිහිල්ලා බැලුවා හරි නැහැ. එක එක විදිහට ඉඳලා බැලුවා. ඉතින් නොගලපීමම තමයි අපිට තියෙන්නේ. එතකොට දැන් එහෙනම් හතර පහ තමයි මේ අපි කතා කරන්නේ. හතරෙන් රවමින් පස්වෙනි පියවර. යම් පිච්චන් අලබිත් තම්පි දුක්ඛය. හතර හත කියන්නේ කැමති දෙයින් වෙන්වීම කියන එක. ඒ කියන්නේ ප්‍රිය විප්‍රයෝග. හත කියන්නේ නන්දියනේ. මතකද? මැරලා ඉපදෙන්නත් කැමති වෙන එක නේද? බබා වාගේ රූපයෙන් වෙන් වුණා. හතර දෙකේ දීක වෙන් වුණා. එවැනි රූපයකින් ඉන්න කැමත් නන්දිය. පහ තුන කියලා කියන්නේ සංඥාවේ ජරාව. මතක තියාගන්න තුන කිව්වහම ජරා ධර්මය. ඒ කියන්නේ සංඥාවයි සංඥාව නිසා මම පවතිනවා කියන ඒ දික්තිය මිදීම තමයි එතන තියෙන්නේ. ඉතින් ඕක මේ පැහැදිලි කරනවා නම් දැන් ඕගොල්ලෝ ඉන්න හිතන්න ඕගොල්ලෝ මුහුදු වෙරළක ඉන්නවා. වෙරළ ඉන්නකොට දැන් මුහුදු රැළ එනවනේ. ඒ රැළ එනකොට දැන් එක රැල්ලක් ඇවිල්ලා එක කඩාගෙන වැටෙනවා. වැටිච්ච ගමන් ලෑල්ල වගේ මට්ටම් වෙලා යනවාද? නෑ මේකේ හම්ප එක වගේ තියෙනවා නේද? දැන් එතකොට දැන් අපි අර බෙල් ෂේප් කර්ව් එකේ බලන්නකො අර ABC කියලා ගත්තේ. දැන් ඔන්න මේ මූදු රැල්ල ඔන්න කඩාගෙන වැටුණා. තාමාර පීක් එකක් වාගේ තියෙනවා. තව රැල්ලක් ඇවිල්ලා මොකද වෙන්නේ? ඒක වැටෙනවා මේක උඩට. පළක් වෙලාවට ওই රැල්ල වැටෙනවා මේ C පැත්තට. ඒ කියන්නේ ඕගොල්ලෝ ඉන්නේ මේ පැත්තේ මූදු වෙරළ පැත්තේ. මේ පැත්තට වැටෙනොත් ඔන්න ඕගොල්ලන්ගේ පැත්තට එනවා හොඳයි නේ. පළක් වෙලාවට අර රැල්ල වැටෙනවා මේ A පැත්තට. මොකද වෙන්නේ? ඒ වතුට යන්න මේ පැත්තට. දැන් ඕගොල්ලෝ මේ පැත්තේ ඉන්නකොට අර හුලම් පාරක් හරි ආවනම් අන්න ඕගොල්ලෝ ගත්තා නිත්‍යයි කියලා මගේ පැත්තට. දැන් ඉතින් මොකද වෙන්නේ? මේක අනිත් පැත්තට යන්නේ. මේ A පොයින්ට් එකට වටනවා නම් අනිත් පැත්තට යන්නේ. හැබැයි ඉතින් අපි මෝඩකම තමයි අපි ඒකත් නිත්‍යයි කියලා ගන්නවා. ඒ අපි කල්පනා ගන්න ඕක ගිහිල්ලා ආයි එනවනේ. ඒ වගේ හැඟීමක් තමයි අපේ තියෙන්නේ. මේක එහෙනම් රිවර්ස් වෙලා තියෙනවා. අර කරැල්ල තමන්ගේ පැත්තට නෙමෙයි දැන් අනිත් පැත්තට යන්නේ. අර මොහොතේ පේන්නේ ඇදිලා යනවායි කියලා වතුර ටික එහෙම නේද? අන්න ඒ වගේ ඒ අනිත් පැත්තට ගිහිම කියන එක තියෙනවා. එතකොටයි මේකෙ පෙන්වන්නේ මොකද්ද? දෙයින් සංඥාව ජරා වෙනවා නම් අර නිත්‍යයි කියන ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. මගේ පැත්තට එනකොට මම නිත්‍යයි කියනවා, අනිත් පැත්තට එනකොටත් මම නිත්‍යයි කියනවා. නෑ ඒක වැරදි. නමුත් අපි එහෙම කියනවා. ඉතින් මේ වෙනකොට පහ තුන වෙනකොට පස්වෙනි රවුමෙන් ඉස්සෙල්ලා හතර හත සිදුවෙලානේ. එහෙමනම් අර නිත්‍යයි කියලා ගන්න එක නිෂ්ඵලයි. නේද? හතර හතේදී ප්‍රිය විප්පයෝගේ ප්‍රියදේ වෙන් වුණා නම් ඉතින් මට කියන්න බෑනේ. මගේ පැත්තට එනකොට හොලඟ වදිනවා මට ප්‍රියයි. ඒක අනිත් පැත්තට එනකොට ඒකෙන් මං වෙන් වුණා මට ආපහු කියන්න බෑනේ ඒක. නේද? අන්න ඒ අර්ථය මෙතන තියෙනවා. ඒක නිෂ්ඵලයි කියන එක තියෙනවා. හත හත ඇවිල්ලා උපායාසෙ. මැරිච්ච මනුස්සයට දෙලි වෙහසක් තියෙනවා. ඉතින් මේක තමයි මේ ක්‍රෝධෝපායාසය නේද? ක්‍රෝධෝ දැඩි වෙහස. ඒක ගැන හිතන්න පුළුවන්. හත හත කියලා කියන්නේ සංස්කාර යරා. ඒ කියන්නේ සංස්කාරය නිසා මම පවතිනවා කියන දිට්ඨිය මේ විදීම කියන එක එතන තියෙනවා. ඉතින් දැන් මේ ටික පොඩ්ඩක් අපිට ලකුණු කරගන්න පුළුවන් මේකේ. මතක තියාගන්න පුළුවන් මේක. එතකොට මේ පස්වෙනි ස්ලයිඩ් එකේ මේ හතර තුන තියෙනවානේ. මෙතන උඩින් ලියාගන්න වේදනාවේ ජරා කියලා. වේදනාවේ ජරාව. ජරාව කියලා කියන්නේ ඒ කියන්නේ අපි දිට්ඨිය මිදලා නේද? ඊළඟට දැන් අපි කිව්වා අපේ ස්ටයාකේස් එක කැඩුණා නම් අපි මේක මේ පලාස කරනවා. තියෙන එක පලාස කරලා මම රත්තරන් වලින් හදනවා. කොහෙන්ද? හතර හතර જાතිය. ඉතින් මේක තියෙන්නේ මොකද්ද? මේ සංස්කාරවල නිත්‍යභාවය තමයි જાතිය වෙලා තියෙන්නේ. සංස්කාරවල නිත්‍යභාවය තමයි જાතිය වෙලා තියෙන්නේ. ඇයි හතර හතර සංස්කාරවල නිත්‍යභාවය කියන්නේ? මතකද අපි කිව්වා මේ පැත්තෙන් හබලා ආවා සුඛයි කියලා පරාමාස වුණා සංස්කාර නිත්‍යයි කියලා. අදත්ත ආදානයත් එක්ක සම්බන්ධ කරලා පෙන්වයි පොතලී සූත්‍රයේ. හතර හතර කියන්නේ ඒකනේ හතරෙන් වෙනි රවුම හතරෙනි ස්ටෙප් එක. බෙගින් ද ෆීලිං මතකයි නේ? ඒක තමයි මේ කියන්නේ. එතකොට සංස්කාරෝ නිට්ටියභාවය තමයි මෙතන જાතිය වෙලා තියෙන්නේ. දැන් ඊළඟට අපිට පේනවා අපේ අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක බලන්න. මම ව්‍යාධි වෙලා තින්නේ. මම හතර හතර જાති වුණා නම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. එහෙනම් හතර දෙක මරණය. අන්න එතනින් ලියා ගන්නවා අපි විඥානීය නිට්ටියභාවය විඥානීය නිත්‍යභාවයේ මරණ වීම කියලා විය කියලා උඩින් ලියා ගන්න පුළුවන්. විඥානීය නිත්‍යභාවය මරණය විය. දැන් එතකොට මේ හතර පහ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛය කියන එක. ඉතින් මෙතනින් යටින් ලියා ගන්නවා අත්තායයි ගැනීම මෙහි ඇත. අත්තායයි ගැනීම මෙහි ඇත. හරි නේද? ඊළඟට 4 6 අප්‍රිය සංපයෝගේ මෙතනින් ලියා ගන්න වේදනාවේ ව්‍යාධිය කියලා. මේක යටින් ලියනවා අප්‍රිය සංපයෝගයට යටින් වේදනාවේ ව්‍යාධිය. අමතක වෙනවා නම් වරණක් ඇතුලේ දාලා ලියා ගන්න පුළුවන් සංකල්පයේ බෙදීම. සංකල්පය බෙදීම කියන එක. ව්‍යාධි කියන්නේ ඒකනේ සංකල්පයේ බෙදීම. වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන සංකල්පය බෙදීම. එතකොට ප්‍රිය විප්‍යෝගයට යටින් අපිට ලියා ගන්න පුළුවන් බබා වගේ රූපයෙන් වෙන් වුණා. එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත. බබා වගේ රූපයකින් වෙන් වුණා. එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත. ඇයි හත මතක තියාගත්තේ? ඇයිනේ හත කියන්නේ නන්දිය නේද? නන්දිය කියලා කියන්නේ මලාට පස්සේ ඉපදෙන්න තියෙන කැමැත්ත නේද? ඊළඟට හත හත උපායාසය. අන්න ඒකට යටින් අපි ලියා ගන්නවා මැරිච්ච මනුස්සයාට දැඩි වෙහසක් ඇත. මැරුණ මනුස්සයාට දැඩි වෙහසක් ඇත. ඇයිති මැරිච්ච මනුස්සයා තින් තව එකක් හොයන්න එපා නේ? මේ ගේ කඩාගෙන වැටුණා. දැන් ඉතින් එයා තව එකක් හොයන්න යනවා කියලා. ඉතින් මේ පස්වෙනි ස්ලයිඩ් එක නිකන් ලිස්සලා අරින්න පුළුවන් ෆයිල් එකක් නම් නෙමෙයි. අඩු ගානේ මේ කාරණා දෙකක් ඕගොල්ලෝ බලන්න ඕනේ. මොකද්ද කාරණා දෙක? මෙන්න මේ මරණීය කතාව. ඒගොල්ලන්ගේ පළවෙනි භාවනාව මේක පාට් එකක් වෙන. ඒ කියන්නේ තමන්ගේ ස්ටයා කේස් එක කැඩුණා නම් අන්න ව්‍යාධි ජරාවටපත් වෙලා තියෙන ස්වභාවය. ඒ කියන්නේ මේ වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන එක බිඳිනවා. දැන් ඒ පාර දැන් තමන් කල්පනා කරනවා මම හොඳ එකක් හදනවා. අන්න ජාතිය හතර හතරේ ජාතිය තියෙන එක පලාස කළා. මේක විඥානයේ නැංවීමක් විතරයි. අර බෙල් ෂේප් කර්ව් එකේ. ඉතින් දැන් බෙල් ෂේප් කර්ව් එක නම් මම ABC කියන කාරණා තුන ආවා. හතර හතර අපි එකක් හැදුවා නම් ඒක ඉස්සෙල්ලම මැරලා තියෙනවා. නැත්නම් මැරලා තියෙන්නේ හතරේ දෙක. ඉතින් හොඳට බලන්න මේ විඥානයේ මරණය අපි නිත්‍යයි කියලා ගත්තා නේද කියන එක. අපි හරි මොඩියෝ නේද කියන එක පේනවා. ඊළඟට මේ පහ තුන බලන්න සංඥාවේ ජරාව කියන එක. ආ මෙතන ලියා ගන්න තියෙන පහ තුනට උඩින් සංඥාවේ ජරා. නිත්‍යයිගත් සංඥාව වෙනස් වී ඇත. නිත්‍යයයිගත් සංඥාව වෙනස් වී ඇත. ඒ කියන්නේ හතරේ හත සිද්ධ වෙලා තියෙනවා. මගේ පැත්තට හුලම් පාර එනකොට මං කිව්වා නම් හොඳයි මට ප්‍රියයි කියලා. අනිත් පැත්තට යනකොට මට ඕක කියන්න බෑ. හතරේ හත කිව්වම ප්‍රිය විප්‍රයෝග කතාව කියන එක තියෙනවා. ඒක ඔය කාරණා දෙකවත් අඩු ගානේ බලන්න ඕන. එතකොට එහෙමනම් අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. අපි 6 වෙනි ස්ලයිඩ් එකේ කොටස බලුවා. මේ පල්ලෙහා කොටස බලමු. දැන් මේ පෙන්වන්නේ මේ ආශ්‍රව සහ රවුම් අතර සම්බන්ධතාවය කියන එක. අපි දන්නවා මේ කාමාශ්‍රව කියන එක ඇති වෙන්නේ හතර හතරෙන් පස්සේ. ඒ කියන්නේ සුඛය කියන එක පරාමාස වෙනෝනේ හතර හතරේදී. මතකද අර begin the feeling සුඛේ නෝ පරාමාසයට සංස්කාර නිත්‍යයි කියලා එනවා. ඒතර පරාමාස වුණාට පස්සේ තමයි කාමාශ්‍රව කියන්නේ ඉතින් සුඛයි කියන එකේ පසු සංඥාවනේ. එහෙනම් කාමාශ්‍රව. භවාශ්‍රව කියන එක ඇති වෙන්නේ අත්ත සංඥාව ඇතිවීමෙන් පස්සේ. ඉතින් මේක සිද්ධ වෙන්නේ පස්වෙනි ඒ රවුමින් පස්සේ. වට පහක් ගේන. ඊළඟට අටවෙනි රවුමේදී අපි සංස්කාර වලට අගය දීම කියන එක ඒක සිද්ධ වෙනවා. ඉතින් මේ ඒ කියන්නේ ditthi āśrava කියන එක අටවෙනි රවුමේ පසුව. ඉතින් මෙතන පොඩි එනකොට හිතෙන්න පුළුවන් දැන් අපි දන්නවා ඔය වේදනාවයි චේතනාවයි අතර ධම්ම මච්චරිය තියෙනවා. හත්වෙනි රවුම එනකොට ඒ ධම්ම මච්චරිය එන්නේ. ඒක වෙච්ච පළියටම හරියන්නේ නැහැ. ඒ ditthi āśrava කතාව කියන එක. මොකද ඒකේ වෙලා තියෙන්නේ දැන් අපි මං ඉංජිනේරින් කරනවා කියලා කල්පනා කළා වගේ නේ. එහෙම නැත්නම් හිතන්නකෝ දැන් ඕගොල්ලෝ මේ ඕගොල්ලෝ කියන මේ රසාව හොඳයි මට මේක කරන්න පුළුවන් මට දෙන්නේ කියලා නේ. ඕගොල්ලෝ ඩිග්‍රී එකක් එහෙම අරගෙන ගිහිල්ලා කියනවා. ඉතින් ඒ ඔෆිස් එකේ මිනිස්සු බලනව නේද ඕගොල්ලන්ට මේක කරන්න පුළුවන්ද කියලා. ඩිග්‍රී ගුවට මෙයාට මේක කරන්න පුළුවන් කමක් තියනවා. ඒවල ඕගොල්ලන්ගේ සංස්කාර වලට ඒගොල්ලෝ අගයක් දෙන්න ඕන. ඉතින් ඒක ඒ සංස්කාරවට අගය දුන්නාට පස්සේ තමයි මේ ditthi āśrava කතාව ඇති වෙන්නේ. එතකොට ඊළඟට අවිද්‍යා āśrava කියන එක 10 වෙනි රවුමෙන් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් එහෙනම් අපි මේ āśravaයි රවුණුයි සම්බන්ධ කරා. වටයි මේ āśravaයි. එහෙමනම් අපි යමු ඊළඟ මෙතන මේ අවිද්‍යා āśrava ගැන පොඩ්ඩක් තව කියනවා නම් ඕගොල්ලෝ දන්නවා මේ 8 වෙනි රවුම එනකොට අපි තීන විද්ද ස්වභාවයට ඇවිල්ලා නේ තියෙන්නේ වට අටක් ගියයින් පස්සේ. දැන් මං ඉස්සෙල්ලා කිව්වා නේද අර තීන විද්ද අවස්ථාවේදීත් අර සෙකන්ඩ් ඔපිනියන් එක හරි භාවිතා කරලා ගලනවා කියලා. ඒ කියන්නේ මේ බෙල් ෂේප් කර්ව් එක මේ A B කියන දෙක උගක් ලං වෙන්න පුළුවන්. සමාන වෙන්නේ නැන්නේ. මේ ඒක උගක් උඩට යන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක් තමයි අපි මේ පෙන්වන්නේ අර ෂර්ට් එකක් ගන්න ගියා. ඉතින් දැන් මේ ෂර්ට් එක ගන්න ගියාම තමන්ට ඒක ගැලපෙන්නේ නැහැ. හරියට ෂුවර් එකක් නැහැ මේක තමන්ට හොඳයිද කියලා. අර අනිත් මා සේල්ස්මන් කියනවානේ මහත්යට ඕක ගැලපෙනවා කියලා. එයාගේ කාරී භාවිතා කළා ඒ විඥාන ධාරාව ගලනවා කියන එක තියෙනවා. ඉතින් ඕක තමයි අවිද්‍යාවේ ස්වභාවය. දැන් අපි ඉගෙන ගත්තා නේද පදුට්ට මන සංකප්පේ කතාව. අගයන් දෙක ගැලපුවා බොනට් එකට ගහලා හරි ගැලුවා නම් අන්න නිත්‍යයි නේද? ඉතින් මෙයා කොහොම හරි ඒක පවත්තනවා. ඒ කියන්නේ තීන විද්ද අවස්ථාවේදී තීරණයක් ගන්න බැරි අවස්ථාවේදීත් ඒක අවිද්‍යාශ්‍රයත් එක්ක යනවා කියන එක තියෙනවා. එතකොට දැන් අපි හිටියේ 6 වෙනි ස්ලයිඩ් එකේ අපි ආශ්‍රව අතර සම්බන්ධතාවය බැලුවා අපි යමු 7 වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි රවුම් ආශ්‍රව වලට සම්බන්ධ කළා. දැන් අපි ආශ්‍රවයන් අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා අපි දිට්ඨි ආශ්‍රව තියෙනවා අපිට කාම ආශ්‍රව ඇති වෙනවා පဋාණ පාළි තුන්වෙනි පොතේ තමයි ඔක තියෙන්නේ. එතකොට රතු පාට ඇරෝ එක දෙපැත්තට යනවා. දිට්ඨි ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රව තියෙනවා නම් දිට්ඨි ආශ්‍රව. ආපහු අවිද්‍යා ආශ්‍රව තියෙනවා නම් කාම ආශ්‍රව ඇති වෙනවා. කාම ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා. මේ භව ආශ්‍රවේ තියෙන වෙනම ඒකෙන් අවිද්‍යා ආශ්‍රව කියන එක ඇති වෙනවා කියලා. එතකොට ඔකයි භව ආශ්‍රව වෙන තියෙන වෙනම තියෙනවා කියන එකත් අපිට පැහැදිලි කරන්න පුළුවන් මේකෙන්. මේ භාවනා ටික කරගෙන යනකොට. දැන් අපි කලේ මොකද්ද? රවුම් ආශ්‍රවට සම්බන්ධ කළා ආශ්‍රව අතර සම්බන්ධතාවය දැන් බැලුවා. දැන් ඊළඟට අපි යමු එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට 8 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මෙතන අර ඒරියා 1 නැන් ඒරියා 2 අතර වෙනසක් අපි ආයතන භාවනාවේ දෙකෙන් සාකච්ඡා කරපු එකක් එක මේ පෙන්වන්නේ. ඕගොල්ලෝ ඒක බලලා තියෙනවා. අර සරසංකප්පයයි අර ඒරියා 1යි අතර සම්බන්ධතාවය කියලා පෙන්වන්නේ වෙනසක් තියෙනවා කියලා. ඉතින් මේ වෙනස ඇති වෙන්න නම් මේ දෙවෙනි ඒරියා එකට යමක් එකතු වෙලා තියෙන්න ඕන. මොකක්ද එකතු වෙලා තියෙන්නේ? අන්න ජරාවට යෑම කියන එක. අපි කිව්වේ අර කාමච්ඡන්දේ ඇති වෙන අවස්ථාවේ පෙන්නේ ගලපලා බැලුවා මේක නැති නිසා කාමච්ඡන්දේ එහෙම ඇති වුණා කියලා. අන්න ජරාවට යෑම කියන එක එකතු වෙලා තියෙනවා. ආපහු අපිට පේනවා දෙවෙනි හේතුව තමයි ගති ලක්ෂණයන් කියන එක. ඉතින් මේ ගති ලක්ෂණයන් ඇති වෙන්නේ කොහොමද? අනුසය වූ ධර්මයෝ. දැන් අනුසය වූ ධර්මයෝ කොහොමද ඇති වෙන්නේ? ඒවා ඇති වෙන්නේ ආශ්‍රව නිසා. දැන් පේනවාද අපි රවුම් ආශ්‍රවට සම්බන්ධ කරලා දැන් පේනවා ආශ්‍රව අනුසයත් එක්ක එතන සම්බන්ධ වෙනවා. දැන් බලන්න ඕගොල්ලෝ දන්නවා මේ සුඛයි කියන එකේ පසු සංඥාව කාම ආශ්‍රවය. අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රවය. නිට්ටයයි කියන එකේ පසු සංඥාව දිට්ඨි ආශ්‍රවය. එතකොට දැන් අපි ආශ්‍රව අතර සම්බන්ධතාවය පෙන්වන්නේ දිට්ඨි ආශ්‍රවෙන් අවිද්‍යා ආශ්‍රව ආදී වශයෙන්. එතකොට අවිද්‍යා ආශ්‍රවෙන් ඉඳන් අපි එනවා කාම ආශ්‍රවට. ඉතින් මෙතන අපි ලකුණු කරලා තියෙනවා මේ සංස්කාර වලට ඇලීම කියන එක. මේ චේතනා වුණාට පස්සේ මේ දකුණු පැත්තේ ධර්මය වම් පැත්තට එනවා. ඒ කියන්නේ මොකක්ද? දැන් කාම ආශ්‍රව වලට මේ අවිද්‍යා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව වලින් මේ සංස්කාර වලට ඇලීම නිසාම අපි එකතු වීම කියන එක සිද්ධ වෙනවා. දැන් පේනවාද එහෙනම් ආශ්‍රය එන්න එන්න වැඩි වෙනවා නේ. මේ සංස්කාර වලට ඇවිල්ලා කාම ආශ්‍රවට අරෙහි එකතු වෙනවා කියන එක දෙනවා, කන්ට්‍රිබියුට් කරනවා එකතු වෙනවා කියලා. එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. ඉතින් මේක තමයි ඕගොල්ලන්ගේ මේ සබ්බාසෝ භාවනාව හැටියට එන්නේ. ඒක ලියලම තියෙනවා සබ්බාසෝ භාවනාව කියලා. ඉතින් රාතන් වහන්සේ නිතරම අපිට පෙන්වා දීලා තියෙනවා ඔය කෝසජ්ජිය කියන එක ඇති වෙන්නේ නොවෙන්න විරිය තුනක් භාවිතා කරන්න ඕනේ කියලා. එතකොට එකක් තමයි මේ රූප ස්පර්ශ නොවෙන්න විරියක්. ඊළඟට සංඥාව මගේ නොවෙන්න විරියක්. ඊළඟට සංස්කාර මගේ නොවෙන්න විරියක් කියන එක භාවිතා කරන්න ඕනේ. දැන් අපි මේ දන්නවා ඔය තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔය ජාතියින්ද මනෝ සංචේතනාව දක්වා රේඛාව තියෙනවනේ. ඒකේ වම් පැත්තේ ධර්මයන්ගේ නිරූපණය කරන්නේ ලෝභය කියන ධර්මය. එතකොට ඒක තුළ මේ කාමච්ඡන්දය කියන එක තියෙනවා. කබලිකාර ආහාරයේ ගිද්දු ලෝභය අතර කාමච්ඡන්දය ලකුණු කරනවා. එතකොට ඒ කියන්නේ අර ඒරියා 1 ඒරියා 2 මේ ඒරියා එක නෙමෙයි. මෙතන මේ පල්ලෙහා තියෙන ඒරියා 1 ඒරියා 2 කියන එකයි එතන මේ පෙන්නන්නේ. සරසංකප්පයයි ඒ වගේම අර දැන් කනකොට කැකිලි මාළුවක් කනකොට තියෙන එක. එතකොට ඒ දෙකේ වෙනස දැකලා අපිට කාමච්ඡන්දය කියන කට ගන්න. දැන් මෙතන මේ රේඛාව දික්වලුත් කොහටද යන්නේ? ඔයගොල්ලෝ දන්නවා ජරාවට යන්නේ. වම්මිකේ එහෙම සාකච්ඡා කළේ නේද? එහෙනම් කාමච්ඡන්දය කියන්නේ ජරා ධර්මයට ඇති කැමැත්ත. අර තුන්වෙනි පිටුවේ අපි රතු රේඛාව මතකද? අර පදුට්ට මන සංකප්පයත් එක්ක ආපු එක. ඉතින් දැන් බලන්න අපි ජරා ධර්මයට කැමති නම් ඒකම නේද මෝඩකම්? බලන්න අපි මේ මලකඩ කන යකඩ එන එකට කැමති උනායි කියන එක නේ. ජරා එකකට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා මේ පළවෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මේ ජරාවන රූපේ ස්පර්ශ නොවෙන්න. දැන් ඉතින් බලන්න මේ ජරාවන රූපේ කියන්නේ ඉතින් මල මුත්‍රා අසුචි ගොඩක්. ඉතින් දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලනවා, ඇයි අපි මේ මල මුත්‍රා අසුචි කොටකට කැමති වෙන්නේ? අපි මෙච්චර මෝඩද නේද කියන එක කල්පනා කරනවා. දැන් ඒකේ ප්‍රශ්නේ බැලුවාම ඕන තමන්ට පේනවා මෙන්න මේ ප්‍රශ්නේ. මොකද්ද? මේ ඒරියා 1 එකෙන් හැදෙනවා ඒරියා 3, ඒරියා 4 කියන එක. මේ කුමක්ින්ද අපි මේ ජරාවට කැමති වෙනවද? මෙන්න මෙතෙන්දී ඕගලන්ට පේනවා මේ සුඛේ පරාමාසගතය. පරාමාසින් ඔන්න අත්තා කියලා ගන්න. එතකොට එහෙනම් මෙන්න මේ අත්තා කියලා ගන්න නිසායි අපි මේ කබලින්කාර ආහාරයේ මල මුත්‍රා අසුචි කොටකට අපි කැමති වෙන්නේ. අන්න ඒකයි මෙතන උත්තරේ තියෙන්නේ. මගේ ගැනීමට උදව් උපකාර කරන. දැන් අත්තා කියලා කියන්නේ වේදනාව පරාමාසයට ඇදුණා. සුඛයි කියලා නේද? ඉතින් මේ වේදනාව ජරා ධර්මයට පත් වෙලා තියෙනවානේ. 4 3 කියන්නේ වේදනාවේ ජරා ධර්ම. 3 කියන්නේ මතකද? වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳලා තියෙනවා. ඉතින් එහෙනම් මේ දෙවෙනි පාර අපි කැමතිලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරා ධර්මයට. එතකොට ඒක තමයි මේ රූපය මගේ කියලා ගන්න උදව් කර උපකාර කරන්නේ. දැන් පේනව නේද අපි ඩබල් මෝඩයා වුණා කියලා. අපි මල මුත්‍රා ගොඩක් අර ඒ කියන්නේ මලකට කාපු යකඩණී වාගේ ජරා ගොඩකට කැමති වුණා ඵලේ. ඊට පස්සේ එයාව ගන්නේ කියලා කියන්නේ මේ අත්තා කියන කතාව. අපි අත්තා කියලා ගන්නකොට අන්න 4 3 වෙලා. එහෙම නම් වේදනාවේ ජරාව. එහෙනම් අපි රූපේ ජරාවටත් කැමති වේදනාවේ ජරාවටත් කැමති. පේනවද? මෝඩකම ඩබල් වෙලායි කියලා පේනවා. එහෙනම් මේ දෙවිනි විරි අපි මේ අත්ත සංඥාව මගේ නොවෙන්නේ. අත්තා කියලා නොගන්න. ඔතනිනුත් ඔය ප්‍රශ්නේ ඉවර නැහැ. දැන් අපි ඊළඟට ප්‍රශ්න කරනවා ඇයි අපි මේ අත්තා කියලා ගන්නෙ? ඇයි අපි ඩබල් මෝඩයා වෙන්නේ කියලා. එහෙනම් අපි ඒක බලමු ඊළඟ ස්ලයිඩ් එකේ 10 වෙනි එකේ. එතකොට මේකේ දැන් ওই ඒරියා 1 වලින් ඒරියා 6 කියන එක හැදෙනවා. ඒරියා 6 කියන්නේ පරාමාස කාය ග්‍රන්ථ ඉදන් සච්ච මෝහාගත නේද? මෙන්න මේ ඒරියා එක තමයි ඒරියා 6 කියලා කියන්නේ. ඉතින් මේ ඒරියා එකේ කොහොමද ධර්මයේ ගලාගෙන යන්නේ කියලා දැන් ඕගලන්ට පේනවා. මේ විඥාන පත්‍යා නාම රූපං කියලා මෙතෙන්ට එනවා. ඉදන් සච්චාව නිවෙස කාය ග්‍රන්ථේ. ඒකට ඇතුල් වීම මගින් තමයි ධර්මයේ ගැලීම කියන එක තියෙන්නේ. ඉතින් දැන් ඒ අගය, ඒ කියන්නේ වැළපීම පරිදේවේ කරා ගමන් කිරීම, අන්න මේ ලයින් 5 එකෙන් අපි ලකුණු කළා තියෙනවා. මොකද්ද මේක දිගේ ඉන්නේ? මේක දිගේ ඉන්නේ අර ජරාවන රූපය නිසා ඇතිවෙච්ච සංඥාගේ. අන්න ඒක අපි ලියාගමු මෙතන. මොකද්ද මෙතන ඉන්නේ? ජරාවන රූපය නිසා ඇතිවන සංඥාගය කියලා මේ ලයින් 5 එක තියෙන තැනින් ලියාගන්න. ජරා වූ ජරාවන රූපය නිසා ඇති වූ සංඥාගය. මලකට කාපු යකඩැනිත් එක්ක එන ආගය නේද? එතකොට දැන් ඉතින් ඕක දැන් බලන්න මේ දිය බුබුලකින් වාගේ වතුර පොඩ්ඩක් එනවා නම් උල්පතකින් ඕක චුට්ටක් කියලා යනකොට වේලිලා යනවා. අවුව හින්දා හරි වේලිලා යනවා. තව උල්පතකින් මේකට එකතු වුණොත් නම් මේක ගලනවා කියන එක තියෙනවා. දැන් ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ. මේ අගය මේ බයගතිය දක්වා ගමන් කිරීමට, ඒ කියන්නේ මේක මේ උද්දච්චය. මේක පවතිනවා කියලා කතාවක් නේ හිතන්නේ. ඒකෙන් එනම් මේ ලයින් 6 එක හරහා මෙතෙන්ට එනවා. දැන් උල්පත් දෙකයි. එතකොට මේ ලයින් 6 එකේ ඉන්නේ මොකද්ද? ඒකත් ලියාගමු. මිච්ඡා දිට්ඨිය මගින් ඇති වූ උද්දච්ච මානාගය. ඉතින් ඒකේ තියෙන්නේ පවතිනවා කියන අර්ථයනේ. මිච්ඡා දිට්ඨි ධානයෙන් හරි අල්ලගෙන හරි මොන ක්‍රමයෙන් හරි පවතිනවා කියන එක. දැන් ඉතින් අපි මෙතෙන්ට දැන් අගයන් දෙකක් ඇවිල්ලා තිනවා. ටිකක් දැන් ගුල්පතින් එන එක විශාලයි. ඒ අගයන් බයාගතිය දක්වා ගමන් කරන්න උදව් උපකාර කරන්නේ පෙර පරාමාසූ ධර්මය. ඒ කියන්නේ සුඛයයි කියලා වරදවා වටහාගත් ධර්මය. අන්න ඒක තමයි මේ ලයින් 7 කරා එන්නේ. ඒ කියන්නේ මෙතනින් අපි ලියාගමු කෙටියෙන් පෙර පරාමාසු තණ්හාගේ කියලා. ලයින් 7 එක තමයි පෙර පරාමාස වූ තණ්හාගේ කියන එක. එතකොට දැන් එහෙනම් දැන් වතුර පාර හොඳට ගලන්න පුළුවන් නේද? තුන් පැත්තකින් ඇවිල්ලා තියෙනවා නේ. පේනවද මේ විඥාන ධාරාව කොහොම හරි ගලන හැටි නේද? එතකොට දැන් මේකෙන් යනවා ලයින් 8 එක හරහා බයාගතයට යනවා. එතකොට දැන් මේක 11 වෙනි රවුමෙන් පස්සේ තමයි මේ මේක සිද්ධ වෙන්නේ. මේ විදිහට මේ සංස්කාර නිසා අත්තා කියන එක සිද්ධ වෙනවා. සංස්කාර නිසා අත්තා වෙනවා. එහෙනම් දැන් අපිට පේනවා අපි අර ඒරියා 4 වල කලින් කී ඒරියා 4 වල අත්තා කියලා ගන්න උදව්පකාරය කරේ කවුද? මෙන්න මේ ඒරියා 6 වලදී සංස්කාර නිසා අත්තා වීම. පානාතිපාත අදත්තා දාන වාගේ සංස්කාරයෙන් කූල්පට්ටි දාගත්තානේ නේ. ඒක දාගත්තින්ද අත්තා. ඒ අත්තා තමයි ඊට පස්සේ අර ජරා වෙන මලකඩ කාපු යකඩෙනී වාගේ එක ඒක ගන්න කියලා තියෙන්නේ. එතකොට අපි මේ තුන්වෙනි විරිය කියන එක භාවිතා කරන්නේ සංස්කාර මගේ නොවෙයි. සංස්කාර නිසා අත්තා නොවීම කියන එකට. ඉතින් ওই සංස්කාරයන්නේ අපි රකින්නේ නේද? මේවට අපි ඇලිලා තියෙනවා. මේක නොවෙන්න තමයි අපේ විරියක් තියෙන්නේ. පානාතිපාත අදත්තා දාන ඒවා කරන්නේ නැතුව. දැන් මෙතන තවත් ලස්සන්ට පේනවා මේ ධර්මයේ. තව ටිකක් බැලුවහම. දැන් අපි එහෙමනම් 11 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි දන්නවා දැන් මේ ඒරියා 4 වල මේ සුඛේ පරාමාස උනා. පරාමාස උනාම අත්තා. ඉතින් ඕකෙන් ගලන්නේත් ඔය සුඛයි කියන කතාවනේ වරදවා වටාගෙන. දැන් දිට්ඨි අනුසයෙන් මොකද වෙන්නේ ඇඟිලි දෙකල අපි කියන්නේ මොකද්ද? රූපයට අපි සුඛයි කියලා කියනවා. මේ සුඛේ තමයි මෙතෙන් මේක දිගේ ගලාගෙන ආවේ. දිට්ඨි අනුසයෙන් ඇඟිලි දෙකල රූපේ සුඛයි කියලා කියනවා. එතකොට එහෙමනම් මේක තමයි මේ රූපකායේ අදිවචන සම්පස්සේ කියලා මහනිදාන සූත්‍රයෙන් පෙන්නන්නේ. දැන් බලන්න රූපේක සුඛයක් නැහැනේ. නමුත් අපි අදිවචනයක් දානවා ඒක සුඛයි කියලා. ඒක හරියට මේ කවුරු හරි මිනිස්සෙක් දිහා බලලා කියනවා මෙයා හරි සුඛයි කියලා. ඒ මිනිස්යාගේ සුඛයක් නැහැනේ. රූපේක තියෙන්න පුළුවන් සුභය තමයි තියෙන්න පුළුවන්. බියුටි කියන එක නේද? පේනවාද අදිවචනයක් අපි දානවා මේක සුඛයි කියලා. ඊළඟට දැන් ආපහු අපිට පේනවා මේ ඒරියා 6 වලදී සංස්කාරය නිසා මේ ධර්මයේ ගැලීම කියන එක අපි කල්පනා කරලා බලමු. මේක තුන් ආකාරයකට සිද්ධ වීම කියන එක සිද්ධ වෙනවා. එකක් තමයි මේ උද්දච්චය නිසා මිච්ඡා දිට්ඨිය මගින් ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. ලයින් 6 එකෙන් එනවා. අනිත් එක තමයි අවිද්‍යාවෙන් ඉඳන් කාමාශ්‍රය දක්වා ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. ඊළඟට ආපහු මේ අටවෙනි රේඛාව හරහා බයගතිට පැමිණෙන දිට්ඨි අනුසය හරහා ගැලීම කියන එක සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකත් එක. මේක පෙන්වන්නේ මෙන්න මේ ලයින් 6 එක තියෙනවානේ. උද්දච්චයත් එක්ක මෙතනින් ආවා. පවතිනවා. මේකින්ද පවතින්න පුළුවන් කියන කතාවත් එක්ක අන්න මේකේ ධාරාව ගැලීමක් කියනවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා අවිද්‍යාවෙන් ඉඳන් කාමාශ්‍රයට යනවා. අර අපි H2 කියලා එහෙම ලකුණු කරගත්තේ නේද? එතකොට මේ පැත්තින් ගමන් කරා නම් ඉතින් රාග සල්ලියට ගිහිල්ලා රූප ස්පර්ශ කරලා ඒක හැදීමක් කියන එක තියෙනවා. ආපහු මේ ලයින් 8 එකේ ආව නම් මොකද වෙන්නේ? ඒක පේනවා මේ දිට්ඨි අනුසය. අන්න රූපයට එහෙම ඇඟිල්ල දික් කළා යන්නේ කියලා තියෙනවා. එතකොට දැන් මෙතන තව ධර්මයක් අපිට පේනවා. දැන් මෙතෙන්දී අපි දන්නවා ඔය මේ පහ තුන සංඥාවේ ජරා ධර්ම සිද්ධ වෙලා තියෙනවා. දැන් දිට්ඨි ආශ්‍රව කියන එක තියෙන්නේ අටවෙනි රවුමෙන් පස්සේ. වට අටක් ගිහිල්ලා නේ. වට අටක් ගියාම සංඥාව රෝගී නේද? ඒ අපි තීන මිද්ද ස්වභාවයට පත් වෙලා තියෙන. එහෙමනම් අපි මේ අවස්ථාව වෙනකොට කැමති වෙලා තියෙන්නේ මොකටද? සංඥාවේ ජරාවටයි සංඥාවේ ව්‍යාධියට. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා නේද අපි ඩබල් මෝඩයා වුණා කියලා. අත්තා කියලා ගන්න වෙලාවේ. අපි රූපේ ජරාවට කැමති වුණා, වේදනාවේ ජරාවට කැමති වුණා. දැන් මෙතන ඇවිල්ලා පොට්‍රපල් මෝඩයා නේද? ඒ කියන්නේ සංඥාවේ ජරාවටත් කැමති, සංඥාවේ ව්‍යාධියටත් කැමති. අපි ලෙඩේට කැමතියි කියලා කියනවා වගේ නේද? ඇත්තනේ නළෙඩට ඉන්නම් කැමතිලා තියෙනවා. ඒකනේ නැවත නැවත ඉපදෙන්නේ නේ. ඒක බල බල. දැන් පේනවාද අපේ මෝඩකම එන්න එන්න වැඩි වෙලා. දැන් එවනම් ඔයගලන්ට පේනවා අර භාවනාව කොච්චර ලස්සනද කියලා. දැන් මෙතන පෙන්වෙ මොකද්ද? මේ පළවෙනි පේන පේනවා මේ අපි එක පාටම මේ රූපයක් දැක්ක ගමන් මේක හොඳයි කියලා ගන්නවා. ඒතර ඔයගොල්ලෝ දෙතිස් කුණපේ කියලා භාවනා කරනවා. ඉතින් දැන් කල්පනා කරනවා ඇයි මේ ජරා ගොඩක් මං ගන්න යන්නේ? දැන් අන්න ප්‍රශ්නේ හොයාගෙන ගියාම පෙනුණා මෙන්න මෙන්න අත්තා කියලා ගන්න එක. ඒරියා 4 වල අත්තා කියලා ගන්න නිසා තමයි මට අරක ගන්නයි කියලා කියන්නේ. ඒතකොට අත්තා කියලා ගන්නකොට අන්න වේදනාවේ ජරාවටත් කැමතිද? මම ඩබල් මෝඩයා වුණා. දැන් කල්පනා කරනවා ඇයි මම ඩබල් මෝඩයා වෙලා තියෙන්නේ? හොයාගෙන ගියාම පේනවා මේ සංස්කාරයන් අපි අත්තා කියලා ගන්න. මේකට මේ ධාරාව ගලන විදිහ අපි සාකච්ඡා කළා. සංස්කාර අත්තා කියලා ගන්න නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එතකොට එනං ඒ අවස්ථාව වෙනකොට අපි කොඩ්‍රපල් මෝඩයා වෙලා. ඒ කියන්නේ මෙතන සංඥාවත් ජරා ධර්මයටපත් වෙලා සංඥාවේ වියාදිය. පේනවද? එන්න එන්න මොකද වෙන්නේ? වට කරකවන කරකවන නෙමෙයි වෙන්නේ. එන්න එන්න අපි ලෙඩ වෙනවා. එන්න එන්නම ජරාවට කැමති වෙනවා. දැන් ටිකකට ඉස්සෙල්ලත් බැලුවා නේද? අපි ඉන්න ඉන්න මොකද වෙන්නේ? ප්‍රමාද වෙනවා කියලා කිව්වේ අර පත්තුපෝන් සූත්‍රයේ. කරප්ට් වෙනවා කියලා කිව්වේ. ඉතින් මේ රොඩු මඩ අරවා මෙහෙම ඔක්කොටම කැමති වෙනවා කියන එක ඒක තියෙනවා. එතකොට දැන් මේක මේක පෙන්වන්න පුළුවන්. අපි එහෙනම් 12 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අවිද්‍යාශ්‍රව වෙන්නේ ඉස්සලා කාමාශ්‍රව කියන එක ඇති වෙනවා. හතර හතරෙන් පස්සේ කාමාශ්‍රව. පස්වෙනි රවමෙන් පස්සේ භවආශ්‍රව. අටවෙනි රවමෙන් පස්සේ දිට්ඨි ආශ්‍රව. දැන් 10වෙනි රවමෙන් පස්සේ අවිද්‍යාශ්‍රව. දැන් ඉතින් ධාරාව ගලනවා. ධාරාව ගලනකොට ඉතින් ඔයගොල්ලෝ දන්නවා කන්ට්‍රිබියුට් කරනවා නේද? අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට එහෙම කරනවා. ඒතකොට කැරකින්නාව රෝධය රාතන් වහන්සේ පෙන්වන තණ්හාව ලෙස දැකිය යුතුයි කියලා. එතකොට අවිද්‍යාශ්‍රව වීම කාමාශ්‍රයෙන් සිදු වෙනවා. දැන් කැරකින්නාව රෝධය ගලන්නාව ධාරාව පැවැත්වීම කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රව මගින් සිද්ධ කරනවා. දැන් අවිද්‍යාශ්‍රයට මේ පැත්තෙන් කන්ට්‍රිබියුට් කරනවා කාමාශ්‍රයෙන් අවිද්‍යාශ්‍රයට. ඉතින් මෙතන කල්පනා කරන්න බලන්න, ඔය ඔබලංගු බයිසිකල් එකේ තියෙනවනේ හබ් එකක් නේද මැද්දේ. ඉතින් ඔබට මේ සිංහලෙන් කියන්නේ මේ බොස් ගෙඩිය කියලා, සෙන්ට හබ් එක කියන එක. එතකොට මේ වගේ රෝදයක් ගැන හිතන්න පුළුවන්. දැන් අපි හිතමු අර ස්පෝක්ස් පොඩ්ඩක් බුරුලෙලා තියෙනවනේ, මේකේ ප්ලේ එකක් තියෙනවනේ. අර මැද්දේ කෑල්ල පොඩ්ඩක් ඉස්සරහටත් ගමන් කරනවා ආදි වශයෙන් තියෙනවා. එහෙම නැත්නම් හිතන්න බලන්න තටාකයක් තියෙනවා. ඒ කියන්නේ මේ රවුමට තියෙන්නේ මේ තියෙන්නේ මේ රවුමට තටාකයක් තියෙනවා. ඒක මැද්දි පාත්‍රයක් තියෙනවා. දැන් ඕගලන්ට පේනවා මෙතනින් අපි කෝට්ටක් දාලා කැරකෙව්වොත් මේ වතුර ටික මේක රවුමට යනකොට මේ ඊට පස්සේ පාත්‍රෙත් හිමින් කැරකෙන්න පටන් ගන්නවා. කෝට් අතහැරියත් මෙතන එක කැරකෙනවා කියන එක තියෙනවන්නේ. පාත්‍රය අර යම් කිසි ගැම්මක් එක්ක යෑමක් කියන එක තියෙනවා. දැන් ඉතින් එහෙම නැත්තම් හිතන්න බලන්න බයිසිකල් එකේ කතාවේ, අන්න බයිසිකල් එකේ මේ රෝදේ. රෝදේ වටේට රිම් එක වගේ තියෙනවා. අපි රිම් එකට මෙතනින් වතුර දැම්මොත් මොකද වෙන්නේ? මේ රිම් එකයි රෝදේ යටට මේක දිගේ ගිහිල්ලා මේ පැත්තෙන් තල්ලු කරනවා නේ. එහෙමනම් මේ පෙන්වන්නේ මේ සංස්කාර මගින් තල්ලු කරනවා. අවිද්‍යාශ්‍රයෙන් තම කාමාශ්‍රයට යනවා. මේ පැත්තේ ලෝභය මගින් අදින අර හෝස් එක ඇල්ලුවා වගේ ඒකෙන් ඉතින් මේ පැත්තට යනවා. දැන් ඉතින් ඕගලන්ට පේනවා මේ කාමාශ්‍රය ඉඳන් භවආශ්‍රයට ගෙලීම සම්බන්ධතාවයක් නැහැ. අර සබ්බාසෝයේ ඩයග්‍රෑම් එකත් එක්ක අපි දැක්කා. මෙද්දී ආශ්‍රව අතර සම්බන්ධතාවය. දැන් මේක අපිට වැටහෙන්නේ. මේ මෙතන මැද්දේ තියෙන්නේ මොකද්ද? මේ පරාමාසය නේද? සුඛයි අත්තා කියලා ගන්න මේ කතාව තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වටින් අපි කරකවනවා කියන්නේ අර මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්ම අභිජ්ජා. මෙතන හිතා ගන්නකොට චේතනාව කියලා. මේ පැත්තෙන් ඉතින් ඉදන් සත්‍යයට අදිනවා කියන කතාව කියන එක තියෙනවා. එතකොට මේක කැරකෙනකොට මේ මැද්දේ එක කැරකෙනකොට භවආශ්‍රව කතාව මේකත් එක්ක නෙන්නේ. මේක කැරකෙනකොට අරගෙන්නේ එකතු වෙනවා. රෝධය කැරකෙනකොට භවආශ්‍රවෙන් සාතුණු සංඥා කොටස් ඒ ආශ්‍රවයට එකතු කිරීම කියන එක කරනවා. මේක අවිද්‍යාවෙන් නම් කාමාශ්‍රවයට නම් මෙයා එකතු කරනවා. ඒකනි පෙන්වන්නේ භවආශ්‍රවෙන් අවිද්‍යා ආශ්‍රව කියලා. ඉතින් මේ ආශ්‍රව නැත්තම් මේ ධාරාව ගලන්නේ නැහැ. එතකොට රෝධය නවතර වෙනවා කියන එක තියෙනවා. දැන් පෙන්වුණා නේද අපි මේ වට කරකෙව්වා, වට සම්බන්ධ කළා ආශ්‍රව වලට, ආශ්‍රව අතර සම්බන්ධතාවය පෙන්වුවා, ඒක අනුසයට සම්බන්ධ කළා, තමන් මෝඩයා වෙච්ච හැටි පෙන්වුවා නේද? එතකොට දැන් මේ ආශ්‍රව නැත්තම් මේ රෝධය නතර වෙනවා. ඉතින් අපි ඔය දෙවිනි පාර අපි කිව්වා ජරාවටපත් වෙන වේදනාවට කැමති වුණා කියලා, ඩබල් මෝඩයා වුණා කියලා. ඊට පස්සේ තුන්වෙනි පාර වෙනකොට අපි 4 4 5 3 4 3 4 2 ඒ ඔක්කොටම, ඒ කියන්නේ මුළු දුක්ඛයටම අපි කැමති වෙලා තියෙනවා. එතකොට දැන් ඉතින් මේකට මේ විසඳුමක්ත් තියෙන්න බෑ නේද? දැන් පේනවද මම මේ කිව්වේ ඩබල් මෝඩයා වුණා, ඊට පස්සේ කොට්ටපල මෝඩයා වුණා, දැන් ඇවිල්ලා මෝඩකම ඉන්න ඉන්න වැඩි. ඉතින් ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොටම කැමති වෙලානේ. ඉතින් මේකට විසඳුමක්ත් තියෙනවා. ඒක තමයි ඔය සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සාමුහිය සූත්‍රය, සාමුගිය සූත්‍රය කියලාත් කියනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තිබෙනා සූත්‍රයක්. ඒකේ ආනන්ද හාමුදුරුවෝ තමයි මේක කියන්නේ. මේ පාරිශුද්ධ ප්‍රධානියන්ගෙන් හතරක් තියෙනවා කියලා. ඒක පෙන්වනවා සීල පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, දික්ටි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ, විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියලා ප්‍රධානියන්ගෙන් හතරක් තියෙනවා. සීල, චිත්ත, දික්ටි, විමුක්ති. ඒව තමයි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ හතර. ඉතින් මේක පැහැදිලි කරනවා නම් අපිට මේක හොඳ ඩයග්‍රෑම් එකක් නන්නේ. දැන් ඕගොල්ලන් දන්නවා මෙතන මේ ඉදන් සච්චේ ඉඳන් බයාගතියට රේඛාවක් තියෙනවා. ඕක තමයි මානපාර. මෙතන සංස්කාරයන් තියෙන නේ. එතකොට මේ සීල පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියන එක තියෙනවා නම් ඉතින් මෙතනින් මේ ඉදන් සච්චේ ඉඳන් බයාගතියට එනවා කියන එක නවත්තන්න පුළුවන්. එතකොට ඊළඟට ආපහු ගත්තාම දැන් ඕකට පැරල ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් විඥාන ධාරාව මේක මේ ෆ්‍රේම් එකක් වගේ යනවා. ඉදන් සච්චේන් බයාගතියට, බයාගතියෙන් යනවා මෙතන අපි මේ වේදනාවට, වේදනාවෙන් උඩ චේතනාව, චේතනාවෙන් ආපහු ඉදන් සච්චේට. දැන් අපි මෙතන පෙන්නවා මේ කැල නවත්තනවා සීලේ භාවිතා කරලා. මුසාවාද, පානාති පාතේපා. දැන් ඊට පස්සේ මෙතන මේ වේදනාවෙන් ඉදන් චේතනාවට යන එක තියෙනවානේ. අර රේඛාවට පැරලල් ධර්මය තමයි මෙතන තියෙන්නේ. ආන්න ඒක අපිට නවත්තා ගන්න පුළුවන් චිත්ත පාරිශුද්ධ ප්‍රදානිය. ඒ කියන්නේ ප්‍රථම ධාන ධානයන් ඒවා භාවිතා කිරීම. ඊළඟට දැන් ඕගොල්ලෝ මේ දැන් චේතනාවට ආව නම් චේතනාවෙන් දැන් තියෙනවනේ ඉදන් සත්‍යයට එන එක. ආන්න ඒක අපිට නවත්තා ගන්න පුළුවන් දික්ටි පාරිශුද්ධ ප්‍රදානයෙන්. මගේ නෙමෙයි කියලා ගැනීම නේද? දැන් පේනවාද අපි මේක නේද ඔය අපි පෙන්වුවේ හබ් එක වාගේ, මේ හබ් එක නෙමෙයි අර තටාකය වාගේ. ඕක නෙමෙයි වටේට කරකවන්න යන්නේ. දැන් තටාකය රවුම් වුණාට අපි එතන මෙතන ස්කොයා විදිහට ඒක පෙන්නනවා. එතකොට මේක මැද්දේ තමයි හබ් එක තියෙන්නේ, පරාමාස කාය ක්‍රාන්තය. දැන් පේනවද එක පැත්තකින් පල්ලෙහාට යන එකයි, අනිත් පැත්තෙන් මුලට යන එකයි නැවැත්තුව. දැන් මේ පැත්තෙන් චේතනාවෙන් ඉදන් සච්චයට එන එකත් නැවැත්තුව. ඩික්ටි මේව මගේ නෙමෙයි කියලා. දැන් ওই තුන් ධර්මයකින් යමක් නැවැත්තුවද ඊට පස්සේ ඒ නවත්තුපු එක පවත්තන එක තමයි මෙන්න මේ විමුක්ති පාරිශුද්ධ ප්‍රදානයන්ගේ කියන එක කරන්නේ. ඒක ඉන්නේ මේ බයාගතිය වේදනාවයි අතරට. එතකොට අන්න ඒ විදිහට මේ තුන් ධර්මයන්ගෙන් නැවැත්වීම කියන එක කළා නම් අර නවත්තුපු එක අපි පවත්තනවා විමුක්තිය. එතකොට ඉතින් ඔන්නෝක තමයි භාවිතා කරන්න තියෙන්නේ. එතකොට මේකේ දැන් බලන්න අර තටාකේ කෝට්ට දාලා කැරකෙව්වා නම් තමයි පාත්‍රය දුවන්නේ නේ. අර පෙට්‍රල් දැම්ම වගේ එක වටේට අපි මේක කෝට් අරගෙන කරකවනවා. ඉතින් කෝට් අතහැගත්තා නම් ඔක කවදා හරි අර පාත්‍රයේ මැද්දේ තියෙන ටික පොඩ්ඩක් දුවල දුවල එතන නතර වෙයි. මේක වටේට දුවන එක තමයි මේ පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් අතර කියන එක තියෙන්නේ. ඉතින් මෙතන ආකාශ සංඥායෙන්ද හරි අපි කැමති වෙනවා නම් ඉතින් අපි මරණයට කැමති වෙන්න ඕන. ඒකයි එකක්වත් අරගෙන හරියන්නේ නැහැ. ධානය කියන එක භාවිතා කරන්න සිත ඉස්සුවීම සඳහා පමණයි. එතකොට දැන් එහෙනම් ඕගලන්ගේ මේ භාවනාව කියන එක මේකේ ලියලා තියෙනවා. මොකද්ද භාවනාව? මේ සබ්බාසව භාවනාව. අරක මං කිව්ව බලාගෙන ඉන්නේ කියලා ඉස්සෙල්ලා මේ පස්වෙනි ස්ලයිඩ් එක මේක අමතක කරන්න එපා. අඩු ගානේ මේ 4 2 5 3 බලා ගන්න ඕනේ. ඒක අපි පෙන්වන්නේ 4 4 දී අපි කිව්වනම් ස්ටයාකේස් එක කැඩලා හොඳ එකක් හදනවා කියලා. අර ජරාව ධර්මයටපත් වුණාම හදනවා කියලා හිතුවා. ඒ පාර කල්පනා කරා මම පතරන් වලින් හදනවා. අන්න විඥානී නැංවීමක් කියන එක කළා. එහෙමනම් ඊට ඉස්සෙල්ලා අපිට පේනවා දැන් මේ තුන්වෙනි රවුමසේ 4 4 දී හැදුවා නම් එහෙනම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. කොහෙද මම මැරලා තින්නේ? 4 2 කියන එක. ඒ වගේම අර බෙල් ෂේප් කර්ව් එකේ අපි පෙන්නනවා දැන් වතුර පාර කියන එක එක කර්ව් එකක් පැරලා වැටෙනවා රැල්ලක්. අනිත් වතුර පාර A වලට වැටුනොත් ඉතින් එක පැත්තකට යන්නේ, C වලට වැටුනොත් තව පැත්තකට යන්නේ. තමන්ගේ පැත්තට එනකොට ප්‍රියයි කියලා ගත්තා නම් අනිත් පැත්තට එනකොටත් ප්‍රියයි කියලා ගන්න බෑ. එහෙමනම් අපිට පේනවා මේ පහ තුන කියලා කිව්වහම සංඥාවේ ජරා හතරේ හත මෙතන සිද්ධ වෙලා තියෙනවා අර නිත්‍යභාවයේ කියන එක රිවර්ස් වෙලා. ඔන්නේ කාරණා දෙකවත් බලන්න ඕන. එතකොට ඊළඟට ඕගලන්ගේ භාවනාව මේකේ ලියලා තියෙනවා සබ්බාසෝ භාවනාව රූප ස්පර්ශ වෙන්න නොවෙන්න විරියක්. ඉතින් මේ කාමච්ඡන්දය ඒක දික් කරාම ජරාව. ඉතින් ඇයි අපි මේ ජරාවට කැමති වෙලා තියෙන්නේ? මල මුත්‍රා ගොඩකටයි කැමති වුනේ. ප්‍රශ්නේ හොයාගෙන ගියාම එන උත්තරේ මේ සුඛේ පරාමාස වෙලා මේ අත්තා කියලා ගන්න. එතකොට ඒ වෙලාවේදී එහෙනම් මේ අත්තා නිසායි මේ ජරා වලට අපි කැමති වෙන්නේ. එතකොට අපි එහෙමනම් මේ පළවෙනි විරිය රූපේ ස්පර්ශ නොවෙන්න, දෙවෙනි විරිය අත්ත සංඥාව මගේ නොවෙන්න. මේ වෙනකොට අපිට පේනවා අපි ඩබල් මෝඩයා වෙලා. අපි රූපේ ජරාවට නෙවෙයි වේදනාවේ ජරාවටත් දැන් කැමති වෙලා. ඇයි හතර තුන සිද්ධ වෙලා ඉවරයි මේ වෙලාවේ. ඊට පස්සේ දැන් බැලුවා ඇයි අපි මෙතන මේ ඩබල් මෝඩයා වෙන්නේ? ඒ පාර පෙන්වනවා මෙතන මේ සංස්කාර නිසා අත්තා වෙනවා 11 වෙනි රාමුවේ. ඉතින් එතින්දී අපි දැන් ඩබල් මෝඩ කම නෙවෙයි දැන් ඇවිල්ලා ක්වාඩ්‍රපල් මෝඩයා වෙලා. මොකද අපි සංඥාවේ ජරාවට සංඥාවේ ව්‍යාධිය කියන හතරටම අපි කැමති වෙලා තියෙනවා. රූප ජරා, වේදනා ජරා, සංඥා ජරා, සංඥාවේ ව්‍යාධිය කියන එකට. ඉතින් මේ අවස්ථාවේදී අපි මේ සංස්කාර මගේ නොවෙන්න තමයි, ඒ සංස්කාරාත්ත නොවෙන්න තමයි විරිය කියන එක භාවිතා කරන්නේ. ඒක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රධාන භාවනාවක් හැටියට එන්නේ. සබ්බාසෝ සූත්‍ර 3 වෙනි ඩයග්‍රම් සෙට් 3 වෙනි එකට යමු. එතකොට ඒකේ අපි 2 වෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයගලන්ට පේනවා මේ පිරමීඩ් එකක් තියෙනවා කියලා. එතකොට මේ ඔයගලන්ට පේනවා මෙතන මේ උඩ තියෙන ධාතු. යට තියෙනවා මේ මැද්දේ රතු පාටට ට්‍රයැන්ගල් එකක් වාගේ හරස් කඩයක්. වේදනා, බය, අගති, පරාමාස. යට තියෙනවා කාමාශ්‍රව, අවිද්‍යාශ්‍රව, ditthiyaශ්‍රව. ඉතින් ඔයගලන්ට පේනවා මේකේ සම්බන්ධතාවයකුත් නේද? මේ සුඛයි කියන එකේ පසු සංඥාවනි කාමාශ්‍රය. ඊළඟට පරාමාස කාය ග්‍රන්ථ ඒ පාරේ තමයි ditthi ආශ්‍රය. ඒකත් සම්බන්ධයි කියලා පේනවා. ආපහු දෙනවා මේ බයගති කතාව. ඒ කියන්නේ සංඥාවෙන් චේතනා වෙලා චේතනාවෙන් අත්තා කියලා ගන්න. එතකොට අත්තා කියන එකේ පසු සංඥාව හැටියට අවිද්‍යාශ්‍රය කියන එක එනවා. එහෙනම් මේ ධර්මයන්ගේ සම්බන්ධතාවය පේනවා. ඉතින් මේක මේ යට තියෙන එක තමයි හිතන්න අර තටාකය කියන එක. මේ මැද්දේ තියෙන එක කල්පනා කරන්න අර හබ් එක වාගේ පාත්‍රය වාගේ තියෙන එක. එතකොට අපි මේක ලියාගත්තොත් මේක යටි මොකද වෙන්නේ? මේ පරාමාස කාය ග්‍රන්ථයේ මෙතනින් පල්ලෙහා මේ පොඩි ට්‍රයැන්ගල් එක ලෝ ට්‍රයැන්ගල් එක ඇතුලින් ගියා ගන්න. එතකොට වේදනාව මෙතෙන්ට එනවා. මෙතන පරාමාස කාය ග්‍රන්ථය ඊට පස්සේ බයෙන් අගතියට යනවා කියන එක තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා දැන් අර කෝට්ට දාලා අපි කරකවමු. කරකෝලා ඉවරලා ඉතින් අපි කෝට්ට ගන්නවා අහකට. දැන් මොකද වෙන්නේ? දැන් පාත්‍රය කරකිනවා නේ. දැන් කෝට්ට අයින් කරාම පස්සේ අර පාත්‍රය හයියෙන් කරකී එකයි කියලා තියෙන. ඒක ටිකක් හයියෙන්. ඒක ටිකක් ඉස්සරහට යනවා. එතකොට ඒක ඉස්සරහට ගියයි කියලා කියන්නේ මොකද්ද? ඕකේ පේනවා මේ බයාගතිය කියන එක දැන් අවිද්‍යාශ්‍රෝකෙත් මෙතන තිබුණේ. ඒක උනම් ටිකක් ඉස්සරහට ගියා. අන්න එහෙමනම් අපිට ඇති වෙනවා බයාගති ශෝක කාමාශ්‍රෝ. අන්න ඒක තමයි මේ පෙන්නා දීලා තියෙන්නේ. ඊළඟට දාලන්න මෙතන තියෙන වේදනාව. ඒක පොඩ්ඩක් දිට්ඨි ආශ්‍රව පැත්තට තල්ලු වෙනවා. පාත්‍රේ ඇඩ්වාන්ස් වෙලා නේද? එහෙමනම් අපිට පේනවා වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. ඒක තමයි මේ ලැපුණු කරලා තියෙන්නේ. ඊළඟට පරාමාස කාය ග්‍රන්ථයේ දිට්ඨි ආශ්‍රවෙන් එහා පැත්තට ගිහිල්ලා. ඉතින් එතෙන්දී අපිට පේනවා එහෙමනම් පරාමාස, අභිනිවේෂ, අවිද්‍යා ආශ්‍රව කියලා. දැන් පේනව නේද මොකද්ද මේ කියන්නේ කියලා? ඕගොල්ලෝ කරානේ ආනන්ද සප්පාය සූත්‍රේ. මෙතන මේ බයාගති ඉස්සරහට ගියායි කියන්නේ අන්න පෙර මෝහය නේද? අන්න ඒ කතාවනේ මේ පෙන්නන්නේ පෙර මෝහය. ඉතින් මෙතනින් අපි මේ කාමාශ්‍රව කරා ගමන් කරමු. ඒක හරියට ඔය මෙතන මේ පෙති තුනක් වාගේ අර මොහොතේ මේ තියෙනවනේ අර බෝට්ටුවේ පෙති තුනකින් කරකෝලනේ යවන්නේ. අන්න ඒ වගේ තමයි මේකේ මේ පෙන්නන්නේ. ඒ කියන්නේ දැන් ඕගලන්ට ඕක හිතන්න පුළුවන්. අර බයාගිත සෝක කාමාශ්‍රෝ කියලා කිව්වහම දැන් ඉතින් අර මුලින් තිබුණ අවිද්‍යාව, පෙර මෝහය මේක නිසා තමන් යනවා කියන එක. ඒක හරියට අර මෝහජ පරිදාහය වාගේ. මතකද ඒකේ මුළු බෙල්ට් එකම දාලා කරකෝල අදිනවා වාගේ. ඊළඟට ආපහු අපිට පේනවා මේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව කියලා ගත්තාම අපේ දිනනවා අර අර නිට්ටයයි කියලා ඉදන් සත්‍යයට එන්නේ. ඉදන් සත්‍යයට පරාමාසයේ තුන් ආකාරකින් ඇදෙනවා කියන්නේ. අභිනිවේෂය නිසා, ඊළඟට අපි පෙන්නවා අවිද්‍යාව නිසා, මෝහය නිසා. එතකොට දැන් ওই කෑලි දෙක එකහුව වෙලා තමයි අර සුබයි කියන කතාව ඇවිල්ලා තියෙන්නේ. අර මිච්ඡාදිට්ඨික සංඥා නිසා විඥානයේ පැවතීම අවිජ්ජාකව. මෙන්න මේ කතාව ඇවිල්ලා තියෙන්නේ මේ අවිද්‍යා ආශ්‍රවත් එක්ක එනේ. કોઈ පළවෙනි වටේම කරකවන්නේ එයානේ. එතකොට ඒ කියන්නේ පළවෙනි වටේම අර දෙකට කැඩුවා නේද? ඉතින් ඒ කෑලි දෙක තමයි මෙතනින් මේ පෙන්නන්නේ. ඒ කියන්නේ බයාගති ශෝක කාමාශ්‍රෝ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ. ඔය දෙකෙන් තමයි හැදිලා තින්නේ අර සුබයි කියන කතාව ඇවිල්ලා තියෙන්නේ. ප්‍රඥාවෙන් බැලුවාම හොඳට පේනවා. එතකොට ඉතින් එහෙමනම් මේ ආනිජ සප්පාය සූත්‍රයත් එක්ක සම්බන්ධ කරලා ඒ මේ කෙනෙකුට බලන්න පුළුවන්. අර ඒකෙ තිබිච්ච ස්ලයිඩ් 5 එක නේ. දැන් එහෙනම් අපි මේක කෑලි කෑලි වෙනම බලමු. එතකොට මේකේ අපි තුන්වෙනි ස්ලයිඩ් එකට ගියොත් අපි බයාගති ශෝක කාමාශ්‍රෝ. දැන් ඒක ඇඳලා තියෙනවා අපි මෙතන බයාගති ශෝක කාමාශ්‍රෝ කියලා. කාමාශ්‍රෝ කියලා කියන්නේ මොකද්ද? සුඛයි කියන එකේ පසු සංඥා. ඉතින් එහෙමනම් අපිට පේනවා මේ ශෝකේ ඉඳන් අපි ජරාවට යාම කියන එක තියෙනවනේ. එහෙනම් ඉතින් සංඥාවේ ජරාවෙම පහතුණා. ශෝකේ හරහා සිදු වෙලා තියෙනවා. දැන් එහෙමනම් මේ සුඛයි කියලා ඒ කියන්නේ මොකද්ද? සුඛයි කියලා කියන්නේ සංඥාවේ ජරා ධර්මය. සංඥාවේ ජරා ධර්මය තමයි අපි සුඛයි කියලා කියන්නේ. බලන්න කාමාශ්‍රය කියන්නේ සුඛයි කියන එක පසු සංඥා. මෙතෙන්ට ආවා කියන එකෙන් තමන්ට පේනවා ඒ සුඛයි කියලා සංඥාවක් නේ. ඒ කියන්නේ සංඥාවේ ජරා ධර්ම. දැන් ඊළඟට අපිට ආපහු පේනවා මේ සීලබ්බත උපාදානීය කියන එක රේඛා දෙකකින් නිරූපණය කරන්න පුළුවන්. එකක් තමයි වේදනාවේ දා මනෝ සංචේතනාවට. මනෝ සංචේතනාවේ මෙතන අත්තා කියලා මේ ගන්නවා. ඉතින් මෙන්න මේ කාරණා දෙක නිසා මේ වේදනාව පරාමාසයට ඇදීමක් වෙනවා, තුඩුදීමක් වෙනවා. අන්න ඒක තමයි සීලබ්බත උපාදානීය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපි අනාගත භවෙ දැඩිව ගන්නවා කියන එක සිදු වෙලා තියෙනවා. ඒක වෙන්න තණ්හාව තියෙන්න ඕන. ඉතින් තුන්වෙනි රේඛාව ඕගොල්ලෝ ඉගෙන ගත්තා නිකාමේමානා කියලා ටිකකට ඉස්සෙල්ලා නේද? බයිබලයේ ඒක. ඉතින් තුන්වෙනි රේඛාවේ පැවැත්ම කියන එක ওই දික්ටි අනුසය මගින් තමයි ඒකේ සිද්ධ වෙනවා කියන එක තියෙන්නේ. දැන් ඉතින් ඕගලන්ට පේනවා දැන් මේ අත්තා කියන එකේ පසු සංඥාව බව ආශ්‍රය. එතකොට අත්තාගයි කියලා ගද්දේ පසු සංඥාව ලෙස බව ආශ්‍රයෙන් කියන එක පේනවා. ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරා ධර්මී අපි සුඛයි කියලා ගත්තා නම් ඒක පැහැදිලි නම් ඉතින් අපි දේශයෙන් අගතිට යනවා කියන එක පැහැදිලි වෙන්න ඕන. ඇයි ඉතින් අපි ජරාවක් නේ අරන් තියෙන්නේ සුඛයි කියලා. දැන් සී අරන් තියෙන්නේ ජරාවක් තමයි සුඛයි කියලා. ඒකනේ දේශයෙන් අගතිය යනවා කියන එක තියෙන්නේ. මොකද අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු, හතරවෙනි ස්ලයිඩ් එකට. දැන් මේ පෙන්වන්නේ මේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ කියන එක. මේ දිට්ඨි ආශ්‍රෝ කියලා කියන්නේ නිට්යයි කියන එකේ පසු සංඥාව නේද? එහෙනම් අපි ලකුණු කරගත්තා මෙතන නිට්යයි කියලා. ඒකේ පසු සංඥාවට තමයි මෙතන දිට්ඨි ආශ්‍රය කියන එක දෙන්නේ. ඒතර ඕගලන්ට පේනවා මේ මමින්කාර ඒරියා එකක් අපි ලකුණු කරලා තියෙනවා. හතර හතර සංඥා මේ සංස්කාර නිට්යභාවයේ තමයි ජාතිය වුනේ. මම හොඳ ස්ටයකේස් එකක් හදනවා, රත්තරන් වලින් හදනවා කියලා. හතර හත ප්‍රියේ විප්පියෝ. එහෙමනම් අපිට පේනවා මේ නිට්යයි කියලා ගන්න එක නිෂ්පලයි. මගේ පැත්තට එනකොට ප්‍රිය නම් අනිත් පැත්තට එනකොට මට ප්‍රිය නෑ නේ. ඒ වුණත් අපි පහතුන සංඥාවේ ජරාව කියලා කියන්නේ සංස්කාරයන් නිට්යයි කියලා වරදවා වටහා ගැනීම. එතකොට එනම් මේ සංස්කාරයන් නිට්යයි කියලා පරාමාසකාය ග්‍රන්ථියට ඇතුල් වීම කියන එක තියෙනවා. ඉතින් එහෙම වෙලා මේ අත්තා වෙලා තියෙනවා. මේක තමයි මේ මහින්කාර ඒරියා කියන එක පෙන්වන්නේ. එතකොට දැන් සංස්කාර නිට්ටය කියලා පරාමාස ගත වුණාම මමින්කාරය සම්පූර්ණ වෙනවා. ඒ පහ හතරේදී සංස්කාර නිට්ටය කියලා පරාමාස ගත වීම සමග මමින්කාරය මගින් අත්තා සැදුණා. පහ පහ අත්තා. ඔය රාතන් වහන්සේ පහ පස්වෙනි රවුම් පස්වෙනි ස්ටෙප් එක තමයි අත්තා කියලා ලකුණු කරන්නේ. ඉතින් දැන් ඒක නිවැරදි කියලා අපිට පේනවා. දැන් අටවෙනි රෝමයෙන් පස්සේ දිට්ඨි ආශ්‍රව, 10වෙනි රෝමයෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රව, 11වෙනි රෝමයෙන් පස්සේ සංස්කාර නිසා අත්ත සංඥා. දැන් උගල භාවනාවට ගන්න හදන්නේත් ඕකේ කෑල්ලක් නෙනේ. ඒ අත්තයි කියන ගන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මේක මේ කාමරාග අනුසී රේඛාවනේ. මේ සංස්කාර නිත්‍යය කියලා අරගන්නේ බයාගති. ඔයතනින් අපි දික් කරාම ඕක යන්නේ ඉතින් නාම රූපයන්ට. ඉතින් අපේ යම් කෙසේ මෙතෙන්ට නාම රූප වැටෙනවා කියන හිතන්න. ඒකම තමයි අපි තහවුරු කරන්නේ නේ. සීලබ්බත කාමරාග අනුසේ මගින් සීලබ්බත උපාදානයෙන් තහවුරු කරනවා. ඒක තමයි මේක කරන්නේ. එතකොට දැන් එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි දන්නවා මේ 6වෙනි රේඛාව හරහා මිච්ඡාදිට්ඨිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මානාගේ ගලවනවා කියලා. මේකෙන් එන්නේ ඒකනේ නේද? ලියාගත් ගත්තානේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා උද්දච්ච මානියම අගේ මේකෙන් එනවායි කියලා. එතකොට දැන් එහෙමනම් ওই බයාගති ඉඳන් ශෝකයට පැමිණීම විතරක් නෙමෙයි. තවත් පාරක් තියෙනවා. පරිදේවේ ඉඳන් පේනවද මේ ව්‍යාධි ශෝක ජරා කියලා එන පාරකුත් තියෙනවා. ව්‍යාධි ශෝක ජරා පරිදේවේ හරහා එන්නව. දැන් එහෙමනම් අපි ඉස්සෙල්ලා කිව්ව පහ තුන සංඥාවේ ජරා. දැන් ඒකට අමතරව වේදනාවේ ජරාව කියන එකත් ඒකට එකතු වෙලා තියෙනවා. එහෙනම් සුඛයයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි කියන දෙකම. පේනවද අපේ මේ කරප්ෂන් කියන එක ඇති වෙන හැටි නේද? අපි සුඛයි කියලා කියනවා සංඥාවේ ජරාවත් වේදනාවේ ජරාවත් දෙකට. මෙතනකින් මේක අවසන් වෙන්නේ නැහැ. තවත් එකක් ආව වෙනවා. ඔය මිච්ඡාදිට්ඨි අගේ කියන එක මේ ලයින් 6 එක හරහා එනවා. ඒකෙන් පරිදේවයට ඇවිල්ලා. එහෙමනම් අපි එනවා මේ 8 වෙනි රේඛාව හරහා බයාගති, ව්‍යාධි, ශෝක ජරා කියලා එනවා. දැන් පේනවද මේ සංඥාවේ ජරා, වේදනා ජරා, දැන් මිච්ඡාදිට්ඨියත් ඒකට එකතු වුණා කියන එක තියෙනවා. එහෙමනම් අපි අපිට පේනවා මේ මෙතන මේ පෙන්වන්නේ මේ සංස්කාර නිසා හරි 11 වෙනි රෝමයෙන් පස්සේ සංස්කාර නිසා අත්තා. ඉතින් සංස්කාර නිසා හෝ පවතිනවා කියලා මිච්ඡාදිට්ඨියත් එකතු වෙනවා. ඒ වෙනවා අපි යමු 6 වෙනි ස්ලයිඩ් එකට. දැන් මේ පහ තුන සංඥාවේ ජරාව හරහා මිච්ඡාදිට්ඨිය කියන අගේ ඒ සුඛ යන මතයට අදහසට එකතු වෙනවා. දැන් අපිට පේනවා ජීවත් ඉන්න තරමට අපි දූෂිත වෙනවා. එන්න එන්නම කරප්ට් වෙනවා කියන එක පේනවා. දැන් මිච්ඡාදිට්ඨිය සංඥාව නිසා විඥානයේ පැවතීම අභිජ්ජා. පැවතීමක් නැතුණත් පවතිනවා කියලා අදහසක් අපිට තියෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී මේ මම හදන දේ කැඩෙනවා නේද කියලා ඒ දිට්ඨිය තියෙනවා. පරිදේව වීලා තියෙනවා. දිට්ඨිය බිඳිනවා නම් විශ්වාසය කියන එක කඩ වෙලා යනවා. ඒක ටිකක් හරි දරුණුයි. දැන් උදාහරණයකට කියනවා නම් දැන් මේ වැඩසටහන සඳහා එක්කෙනෙක් කම්පියුටර් එකක් අරන් දුන්න කලින් ඒක මාස 7ක් විතර යනකොට කැඩලා ගියා. තව එක්කෙනෙක් කිව්වම හොඳ එකක් අරන් දෙන්නම් කියලා. ඒ පරිදි එක හොයලා බලලා හොඳ ගණන් කම්පියුටර් එකක් ගත්තා. ඒ අහන්න ගියාම ඉතින් ඒ සේල්ස්මන් එහෙම කියනවා මේ ජාතිය තමයි හොඳ. ඔයා කියන එක මට තේරෙනවා මේ මෙහෙම මේක තමයි හොඳම ජාතිය කියලා. අනේ ඒකේ මාස 5ක් ගියේ නැහැ ඒකේ ප්‍රශ්නේ ඉන්න ගත්තා. ඒ පාර ඒක දීලා තව එකක් දුන්නා. ඒක වැළුවෙන් පස්සේ තව මාස 3ක් විතර යනකොට මේ HDMI පෝට් එක කැඩලා ගියා. ඊට පස්සේ මේ පැත්තේ මේ USB එක කැඩලා ගියා. දැන් පේනවනේ Tamanට තේරෙනවා එහෙමනම්. දැන් සල්ලි දීලවත් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. විශාල මුදලක් දීලවත් Tamanට ඒ බඩුවක් ඒ කැඩෙන්නේ නැති එකක් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් ඕගොල්ලන්ට තියෙනවනම් කවදා හරි මට සල්ලි තියෙනවනම් මේක කරගන්න පුළුවන් නේ කියලා. අන්න එහෙමනම් ඉතින් Tamanට හෝප් එකක් තියෙනවා ඒකත් එක්ක දුවනවා කියන එක තියෙනවා. දැන් මෙහෙම එකක් නැති කියලා තිබුණා නම් අන්න තමන්ගේ දිට්ඨිය බිඳෙනවා. ඒ විශ්වාසය කියන එක කඩ වෙනවා. ඉතින් තව උදාහරණයක් තමයි දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ අසනීප වෙලා ඉන්නවා. ඉතින් අසනීප වෙලා ඉන්න වෙලාවේ බේත් ගත්තට හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඔය වෙලාවේ තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේක බීලා බලන්න කියලා. ආ එහෙනම් ඕක දෙන්නකො කියලා ඇඳේ මිදගෙන හරි අපි අත දික් කරලා ගන්නවා. අපි මොකක් හරි එල්ලෙනවා. ඒ කියන්නේ දිට්ඨිය බිඳලා නමුත් රූප ස්පර්ශ කරමින් වේදනාවේ එල්ලෙනවා කියන එක තියෙනවා. දැන් දිට්ඨිය බිඳෙනවා නම් මිච්ඡා දිට්ඨියට කියන එකට පහර වදිනවා. දැන් මමංකාරයට මිච්ඡා දිට්ඨියගේ එකතු වෙලා තමයි අහංකාර වෙන්නේ. මිච්ඡා දිට්ඨිය දන ඒ මමංකාරය. ඒකෙන් තමයි අහංකාරය වෙන්නේ. දැන් මිච්ඡා දිට්ඨියට පහර වදිනවා නම් අහංකාරයට පහර වදිනවා. ඒ දෙන්න එකට ඉන්නේ නැහනේ. ඇයි මිච්ඡා දිට්ඨියට අපි මේ මමංකාරයට මිච්ඡා දිට්ඨිය එක්ක අහුවෙලා අහංකාරය. දැන් එතකොට මිච්ඡා දිට්ඨිය පහර වදිනවා නම් ඉතින් එකතු කරන කෙනා ගිහිල්ලානේ. එහෙනම් මේ දෙන්න එකට ඉන්නේ නැතේ කියන එක තේරෙනවා. ඉතින් මමංකාරය සහ අහංකාර ඒ දෙන්න එක්ක අහුවෙලා තමයි අත්තා කියන එක ඇති වුණේ. ඉතින් දැන් මේක පවතින්නේ නැහැ. හේතුව තමයි අහංකාරය ඉවත් වුණාම දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ මමංකාරය විතරයි. දැන් එහෙනම් අපි දන්නවා ස්පර්ශ වේදනා මමංකාරම්. දැන් එහෙනම් මේ අපිට පේනවා මේ බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නපු එක නේද? මොකද්ද මේ හතරෙන් ස්ලයිඩ් එකේ ඇවිල්ලා තියෙන කතාව? ඒතොර මේට මේ මමංකාරය මේක මොනවාක්වත් ඇත්තේ නැහැ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ ප්‍රවසුවා චක්කුන් අනත්ත අරූපං අනත්ත මනෝ අනත්ත ධම්මා අනත්ත. දැන් මේක වැටහෙනවා. ස්පර්ශ කලාට ඇති වැඩක් නැහැ. ඇයි ඒ? සංඥා ජරා වේදනා ජරා දිට්ඨිය විදීමක් තියෙනවා. එහෙමනම් ඇහි රූපේ විතරයි තියෙන්නේ කියන එක තියෙනවා. එතකොට ඉතින් මේ අවස්ථාවේදී අනත්ත සංඥාව කියන එක හොඳට වැටහෙනවා. ස්වභාවය බුදුහාමුදුරු පෙන්නපු එක. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට මේ නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡාදීනා නිදානානි පරිග්‍රහණි ඉච්ඡා සන්තයා නර්මමත්ති මන්ති රූපේ විභූතේන කුසන්ති පස්සා. මතකනි ගාතාව පින්ඩෝලේ ඩයග්‍රෑම් එකත් එක්ක බැලුවේ නේද? ඒතර ඔයගලන්ට පේනවා මේ රෝගී සංඥාව මගේ කියලා ගත්තාම මෝහය කියන එක ඇති වෙනවා. ඒක තමයි මේ පල්ලෙහා දකුණු පැත්තේ ඇති වෙනා වූ ඒ ට්‍රයැන්ගල් එක. ඒකෙන් මොකද වෙන්නේ? පහළ වම් පැත්තේ ට්‍රයැන්ගල් එක කියන එක ඇති වෙනවා. කලාවිවද සූත්‍ර දෙකේ. ඉතින් මේක මේ පැත්තේ මේ පැත්තට ආවා. දැන් ඉතින් දික් කරාම නාම රූප මේක වටේට අපි කැරකෙනවා. කරකෝල වෙල මොකද කරන්නේ? ධාරාවක් වශයෙන් පවත්තලා තණ්හාව කියන එක ඇති වෙනවා. ඒතකොට තණ්හා නිසා අල්ලා ගන්නවා තණ්හාවෙන් පරිග්‍රහය. ඒතකොට පරිග්‍රහය නිසා මමංකාරය මමත්‍තිමන්තිය ඇස මගේ කන මගේ කියලා වැදෙනවා. එතකොට තණ්හාවෙන් පරිග්‍රහය වේදනාව නිසා තමයි තණ්හාව. දැන් අපි අනිත් පැත්තට බලාගෙන යනවා. එතකොට මේ වේදනාව තුළ මොනවද තියෙන්නේ? රූපේ ජරා, එම ජරාව නිසා ඇතිවෙන සංඥාවේ ජරා, පවතිනවා කියන දිට්ඨිය වේදීම නිසා තියෙන අවිශ්වාසයත් කියන එක මේක තුළ තියෙනවා. වෙනවද? මේකකට තමයි අපි තණ්හාව වෙන්නේ නේ. මේ ඔක්කොම ප්‍රශ්න කොටකට තමයි තිබිලා තමයි අපි තණ්හාව වෙන්නේ කියන එක තියෙනවා. එතකොට දැන් මෙන්න මෙතෙන්ට තමයි මේ නාම රූප කියන තැන තියෙනවානේ. නාම රූපේ ඉඳන් පරාමාස කාය ග්‍රන්ථය. ඔන්න ඔතෙන්ට අපිට ලකුණු කරගන්න පුළුවන් ওই නාම කායේ පටික සම්පස්සේ කියන එක. නාම කායේ පටික සම්පස්සේ. ඉතින් නාම කායක කොහොමද පටිකයක් තියෙන්නේ? ඒ කියන්නේ මේ වේදනා සංඥා වාගේ දේවල් වල පටිකයක්. මොකක්ද ඒ කියන්නේ? මේ පටිකය කියලා කියන්නේ දිට්ඨිය බැඳිලා. ඒකයි. ඒ දිට්ඨි විදීම නිසා තමයි පටිගේ. ඒ වගේම ওই රූපකායේ අධිවචනීය කියන එක එනවා මෙතෙන්ට. මේ ಜಾති වේදනා රේඛාව තියෙනවානේ. අන්න එතෙන්ට ලකුණු කරගන්න පුළුවන් රූපකායේ අධිවචන සම්පස්සේ කියන එක. ඔයගලන්ට මතක ඇති මෙතන මේ සුඛේ පරාමාස වෙලා දිට්ඨි අනුසයෙන් ඇඟිලි දික් කළා රූපයට සුඛයි කියලා කිව්වා අපි කිව්වනේ නේද? අධිවචනීය කිව්වේ. ඉතින් ඒ අධිවචනේ මෙතෙන්ට ලකුණු කරගන්න පුළුවන් රූපකායේ අධිවචනීය කියන එක. මහනිදාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ ওই වචන දෙක හොඳට නේද? එතකොට දැන් ඉතින් මේකට විසඳුමක්වත් තියෙන්න එපා නේද? මෙතන මේ තණ්හා වේවි කරන්නව වැඩේට. ඉතින් ඒක තමයි ওই ඊළඟට පෙන්වන්න හදන්නේ. අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට සම්මා දිට්ඨිය තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. සම්මා දිට්ඨියෙන් සම්මා සතිය ඇති වෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ මුළු සතර සතිපට්ඨානය මේ කාරණා තුනින් නිරූපණය වෙනවා නේද? එක කබලින්කාර ආහාරය, දෙක අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක, තුන ජාති ඉඳන් ජරාවට යනවා කියන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ ඒ ජරා වුණා නම් ඉතින් ව්‍යාධි මරණේ ඇති වෙනවා. ඉතින් මරණේ වුණා නම් නිත්‍යභාවයක් නැහැ නේද? එහෙමනම් අර අත්තා ඉඳන් නිත්‍යයට තියෙන එක කඩාගෙන වැටෙනවා. එහෙනම් අත්තා කියලා මොකක්ද අල්ලගෙන ඉන්නේ? කබලින්කාර ආහාරයයි කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ සම්මා සතිය කියන එක ඇවිල්ලා තියෙනවා නම් ජාති ඉඳන් ජරා වුණව දන්නවනම් ඒ කියන්නේ තුන තුන රූපේ ජරා ධර්ම. හතර තුන වේදනා ජරා. ඒ කියන්නේ මේ රූපය රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය මෙදෙනවා. වේදනාව වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය මෙදෙනවා. පහතුන සංඥා ධර්මය. සංඥාවයි සංඥාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳිලා. හතත් සංස්කාර ජරා ධර්මයයි කියලා දකිනවා. සම්මා සතිය තියෙනවා ඔක පේනවා නේද? එතකොට මෙහෙම ජරා ස්වභාවය තියෙනවා නම් සංස්කාර වලින් විඥානීය පැවැත්මක් තියෙනවද? නෑ නේද? පවත්තන්න බෑ. ඒ කියන්නේ මේ මලකට කාපු යකඩ යන ඒව අරගෙන ඕගොල්ලෝ හැදුවට භාණ්ඩයක් ඒක පවතින්නේ නෑනේ. කඩාගෙන වැටෙනවා. කියන එක තියෙනවා. ඉතින් මොන ආකාරයකින් පිටින් පෙන්නත් ඇතුලේ දිරණ ස්වභාවය. එහෙමනම් මේ ජරා ගොඩකින් හදන්න බෑයි කියන එක පේනවා. එතකොට සංස්කාර වලින් විඥානීය පැවැත්මක් නැහැ කියලා කිව්වම අන්න උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක Tamanට ඇති වෙනවා. ඊළඟට සංස්කාරයේ විඥානයේ පැවතීමක් නැත්නම් එහෙනම් අර පහ රේඛාව හරහා ගැලීම කියන එක මතකද අපි කිව්වේ අර සංඥා ජරා කියන එනවයි කියන්නේ අන්න ඒක නැති වෙනවා. ඊළඟට සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. විඥානයේ පැවතීමක් නැහැ. කියන්නේ සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. එහෙමනම් අපිට ප්‍රඥාව කියන එක ඇති වෙනවා. අපි සංස්කාර අයින් කළාම මේ ප්‍රඥාව කියන එක ඇති වෙනවා. එතකොට ওই ප්‍රඥාවයි ඥානයේ අතර එහෙම වෙනසක් තියෙනවනේ. එතකොට දැන් ඒකෙන් ශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව. ඔයගොල්ලෝ දන්නවනේ අර මතකද අර ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට ඥානපත් එහෙම තියෙනවා. ශ්‍රද්ධාව ඇති නම් උද්දච්ච වෙන්නේ නැහැ. අර 7 1 6 1 කියලා වෙන්නේ නේද? උද්දච්ච වෙන්නේ. එහෙමනම් 6 රේඛාව හරහා ගැලීම කියන එකත් නතර වෙනවා කියන එක පේනවා. ඉතින් මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මොකද 7 රේඛාව තියෙනවානේ. පරාමාසය ඉදන් එන්නා වූ එක නේද? ඒක ගැලවීම කියන එක පවතින්න පුළුවන්. ඉතින් මා රහතන් වහන්සේගෙන් ඒක කොහොමද ඒක වෙන්නේ කියලා පෙර කළා. පහස හය රේඛා වලින් කලින් පවතුනා කියලා ඒ සැසඳීමක් තියෙනවා. ඒ කියන්නේ කලින් හදපු ගේ පවතුනා. මේ පාර හදපු ගේ නේ කැඩලා වැටුනේ කලින් හදපු එක පවතුනා කියලා අර පරාමාසය තුලින් ওই කතාව එනවා. ඒතකොට දැන් ඉතින් අපි දන්නවා මේක පවත්තන්න බෑ. ඒ ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් මේක පවත් ගන්න පුළුවන් කමක් නැහැ. ධානයෙන්ට ගිහිල්ලා පවත් ගන්න පුළුවන් කියලා නැහැ. එහෙමනම් ඉතින් අත්තා කියලා ගන්න එක පහ වෙනවා කියන එක තේරෙනවා. එතකොට සතීන්ද්‍රිය මගින් ඔය මේ A කියන පොයින්ට් එක පේනවා. දෙය හරි ප්‍රබලයි. බෙල් ෂේප් කර්ව් එක මේ A කියන පොයින්ට් එකම යා නවත්තන. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානෙ හට ගැනීම කියන එක නවත්තන ඔය සතීන්ද්‍රිය මගින්. එතකොට දැන් ඊළඟ මේ ස්ලයිඩ් එකට යමු. 9 ස්ලයිඩ් එකට. මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ජරාවන රූපය කියලා දන්නේ දක්නේ මාන වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ඔය දන්නවා කියන එකයි දකින්නවා කියන එකයි දෙකක් නෙමෙයි. දැන් දන්නවා කියලා කිව්වම හිතන්න බලන්න මේ සත්‍යය ජරා වෙනවා කියලා ළඩ වෙනවායි කියලා දන්නවා. මියේනවා මේ මැරෙනවා කියලා ඇසින් දැනගන්නවා. කණෙන් අහනවා. එහෙම නැත්නම් බුබ්බේ නිවානසුති ඥානීය තියෙනවා නම් අතීතේ මම මෙතන ඉඳලා මේ මල කියලා අන්න ඒක දන්නවා කියන්නේ. දකින්නවා කියන්නේ. දකින්නවා කියලා කියන්නේ මේ සංස්කාර ප්‍රත්‍යයෙන් තමයි විඥානය ඇති වෙන්නේ. භවයෙන් තමයි ජාතිය ඇති වෙන්නේ. එතකොට අන්න එහේ ආශ්‍රවක්කේ ඥානිය දකින්නවා කියන එකයි මේ පෙන්නන්නේ. එතකොට ඒක අර අභිනන්දති මේ අභිවදිතී අජෝසාය තිට්ඨිති කියලා සමුදය නාභිනන්දති නාභිවති නාජෝසාය තිට්ඨි කියලා අස්තංගමේ නේ. එතකොට දැන් මෙතන මේ පේනවා මේ ප්‍රඥා ඉන්ද්‍රිය මේ රූපේ ජරායි කියලා දන්නවනම් දකින්නවනම් එයා මාන වෙන්නේ නැහැ. එයා අන්න අර B පොයින්ට් එක බෙල් ෂේප් කර්ව් එකේ බෙස්ට් එක ගේන්නේ නැහැ. ඇයි බෙස්ට් එක ගේන්නේ මේ මානේ ඉන්නේ? පොඩි කාලේ කාපු එක හොඳයි කියලා එන්නේ ගේන්නේ එයා. එයා B ලක්ෂය හදන්නේ. එයා මේක කරන්න බැරියයි කියලා දන්නවා. ඇයි ඒ හේතුව? රූපේ ජරා, වේදනා ජරා, සංඥා ජරා, සංස්කාර ජරා. ජරා කියන දන්නවනම් සංස්කාර වලින් විඥානය හදන්න පුළුවන්. බෑ. ඒ කියන්නේ මලකට කාපු යකඩ කෑලි, තෙත වෙච්ච සිමෙන්ති කොට නේද, කැඩිච්ච ගඩොල් කෑලි. ඔතින් ඔවාගේ අරගෙන ඉතින් ගෙවල් හදන්න බෑනේ. එතකොට මේ ප්‍රඥාව ඉතින් පෙන්නනවා මේවා මාන වෙන්නේ නැහැ, මේවෙන් හදන්න බෑ. එතකොට මෙතන මේ සතීන්ද්‍රියෙන් උදව්වක් උපකාරයකුත් කරනවා. එයා පෙන්නනවා මේ පුනුපුනා මිය යන විඥානේ නැවත හදන්න පුළුවන්ද? හදන්න බෑ නේද කියලා සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙනවා. මේ නිසා ditthi ආශ්‍රව වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. එතකොට දැන් ඕගලන්ට පේනවා මෙතන මේ සති ප්‍රඥා ශ්‍රද්ධා කියලා ට්‍රයැන්ගල් එකක් තියෙනවා. එතන අපි අර පිරමීඩ් එකේ යට කෑල්ල කාමාශ්‍රව, දිට්ඨියාශ්‍රව, අවිද්‍යාශ්‍රව පොඩ්ඩක් කරකෝල තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් දැන් මේ ඕගලන්ට හිතනවා මේ සති ඉන්ද්‍රිය මගින් එහෙනම් දෙපැත්තම කපනවාද කියලා. මේ කාමාශ්‍රව කතාවයි දිට්ඨියාශ්‍රවයි නෑ, එයා කපන්නේ එක පැත්තෙන්. ඒ කියන්නේ මේක ක්ලොක් වයිස් අපි බැලුවොත් මේ සතිය දක්වා එන්නා වූ ධර්මය තමයි එයා කපන්නේ. ඒ කියන්නේ කාමාශ්‍රය. ප්‍රඥා ඉන්ද්‍රිය කපන්නේ සතිය ඉඳන් ඒ ප්‍රඥාව දක්වා එන්නා වූ ධර්මය ක්ලොක් වයිස් බැලුවම දිට්ඨියාශ්‍රව කියන කතාව එයා කපන්නේ. එතකොට එහෙනම් මේ සමාධි ඉන්ද්‍රිය ප්‍රඥාව ඉඳන් සමාධිය දක්වා එන ඒ අවිද්‍යාශ්‍රව. ඉතින් මේක අර සාපුගම සූත්‍රයේ අපි පෙන්වුවේ අන්න ඒකත් එක්ක බලන්න. අර පෙන්වානේ හතර පැත්තට යන්නේ නැහැ කියලා සංස්කාර අයින් කළා. චිත්ත පාරිස මෙතන සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ දෙපැත්තෙන් නැමැත්තුවා. ඊට පස්සේ දිට්ඨි පාරිශුද්ධ ප්‍රදානියන්ගේ චේතනාව ඉඳන් එන්නේ නැහැ. මේ තුන් ධර්මී යමක් නැමැත්තුවා නම් එහෙනම් විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ අර නවත්තන ලද තුන් ධර්මය එයා හොඳට පවත්තනවා. එතකොට අන්නේ අර්ථය තමයි මෙතන තියෙන්නේ. අරක කරකවන්නේ යන්නේ නැහැ වටේට. අර පොණ්ඩ එකේ කෝට් එක දාලා කරකෝන එක මේ ඉන්ද්‍රියන් තුනකින් නවත්තනවා කියන එක පෙන්වනවා. ඉතින් සමාධි ඉන්ද්‍රිය මගින් සංස්කාර නිසා මානපාරේ ගැලීම කියන එක වළක්වනවා. ඒකින් ද අවිද්‍යාව ආශ්‍රව වෙන්නේ නැහැ. ඉතින් මානෙ අඩු නිසා සමාධිය තියෙනවා. ප්‍රාණඝාත වලින් වැළකෙනවා. පෙරගත්තා වූ දේ නිසා වන ක්‍රියාවලිය නවතා දමනවා. සමාධි සහගත වූ චිත්ත සංස්කාර බව හොඳයි කියලා එයා පිළිගන්නේ නැහැ. එතකොට ඊළඟට ආපහු ගත්තාම ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ විරි ඉන්ද්‍රිය මගින් නවතන ලද යම් ධර්මයක් වේද සති ඉන්ද්‍රිය මගින් එම නැවතීම පවත්වනවා. යමක් නැවතුණා අපි ආපහු ස්ටාර්ට් කරන්න යන්නේ ඒක නවත්වපු එක පවත්වනවා කියන එක තියෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් මුසාවාද වැනි අකුසලයන් වළක්වනවා. ඉහළම සමාධි වලට ඇලීම කියන එක පහ කරනවා. විරිය ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශේ නමත්තම. ඉතින් මෙහෙම සතිපත් වුණාම සියල්ල සම්පූර්ණයෙන් දැන සමාධි සාගතෝ සිටිනවා. මේ සමාධිය තමයි සම්මා සමාධිය කියලා වැටහුණා. ඉතින් ඕක පෙන්වන්නේ මොකක්වත් නෙමෙයි, මේක දෙතුන් අටයක් කැරකෙනවා. වට තුනක් විතර කැරකෙනවා. දැන් එක වෙලාවකට අපි මුලින් සංස්කාර අයින් කරනවා. සංස්කාර අයින් කරාම අපිට ප්‍රඥාව කියන එක ඇති වෙනවා. ඊට පස්සේ අපි සංඥාවන් අයින් කරනවා. එතකොට අපිට සම්මා ඥානයන් කියන ඒවා ඇති වෙනවා. ඒ විදිහට ගිහිල්ලා තමයි ඔක යන්නේ. එතකොට මේක අර සාපකම සූත්‍රයත් එක්ක කෙනෙකුට හොඳට භාවනා කරන්න පුළුවන්. ඉතින් මේකේ මේ තුන්වෙනි භාවනාවට ඕගොල්ලෝ ගන්න මේ 8 ස්ලයිඩ් එකයි ඒ 9 ස්ලයිඩ් එකයි කියන එක තමයි ගන්න. 8යි 9යි. එතකොට දැන් මේකේ භාවනාවන් පළවෙනි භාවනාව මොකද්ද? අර පළවෙනි ඩයග්‍රෑම් සෙට් එකේ අපි අර ස්ලයිඩ් පහ බලන්නේ කියලා කිව්වේ. ඕගොල්ලෝ අර කාරණාවන් එහෙම ලියාගත්තේ. අපි බැලුවානේ අර සබ්බාසෝ භාවනාව කියලා නේද? ඒකේ බැලුවා මේ රූප ස්පර්ශ නොවෙන්න. ඒ වගේ ඊළඟට මේ සංඥාව මගේ නොවෙන්න, සංස්කාරේ මගේ නොවෙන්න අපි පැහැදිලි කළා ඒක. ඒ භාවනාව. ඊළඟට ඕගලන්ට මේ දෙවෙනි එකට භාවනාවට ගන්න පුළුවන් මේ දෙවෙනි ඩයග්‍රෑම් සෙට් එකේ ඔය ස්ලයිඩ් එක දෙක. ඉතින් මේ දෙකේ නම් ඉතින් ඕගලන්ට එක පැය භාගෙට ඉතින් ඔක්කොම කරන්න බැරි වේවි. මොකද මෙතන මෙතනම තියෙන මහ විශාල භාවනාව. අර පෙර මෝහේ දේශසහිතෝ දීවත්තින් පානාතිපාතී කිය ඉතින් ඒකනේ මෙතන මේ බයාගති ශෝක කාමාශ්‍රෝ කියලා ඇවිල්ලා තියෙන්නේ. මේක පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් අන්න අවිද්‍යා ආශ්‍රය යන්න පෙර මෝහය නේද? ඉතින් මේක අර හොඳට සම්බන්ධ කරලා බලන්න පුළුවන්. මේ අපි එනවා අර මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීම අවිද්‍යා අන්න ඒක තමයි මේ පළවෙනි කැලෙන් එන්නේ. ඊට පස්සේ මතකද කාමේසු තිබ්බ සරාගෝ කිව්වේ? එතකොට මේ දෙවෙනි කැලල අර තීන මිද්දේ ඉඳන් අපි ඉදන් සත්‍යයට යන කැලල නේද? ඒක මේ දෙවෙනි කැලෙන් එනවා. ඒ දෙක සම්බන්ධ කරලා බැලුවා නම් ඉතින් බොහොම ලස්සනයි මේ භාවනාව. පරාමාස අභිනිවෙස අවිද්‍යා ආශ්‍රව. මේ විදිහට නේද මේක ගලන්නේ. අර අපි කියවන්නේ දැකපු ගමන් ඇදිලා යනවා. ඒ වගේ තමයි මෙතනත් නේද? අර පෙති තුනේ මේ වැඩේ කරන හැටි Tamanට පේනවා. එතකොට ඒක මේ ආනිජ සප්පාය සූත්‍ර කොටස. ඉතින් අවසාන භාවනාවට අපි කිව්වා මේ ස්ලයිඩ් 8යි 9යි. ඒක අර ස්ටා එකයි එකත් එක්ක බලන්නේ කියන එක. ඒක තමයි භාවනා තුන. එතකොට අපි එහෙනම් ආපහු සූත්‍ර දේශනාවට යමු. ඒ සූත්‍ර දේශනාවේ අපි බැලුවානේ අර දර්ශනීය පහකල යුතු ධර්මයෝ කියලා. ඊළඟට පෙන්වනවා තථාගතයන් වහන්සේ මහන්නේ සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආශ්‍රය කවර දෙයක්. මහන්නේ මේ සස්නේ මහානතේ මේ නුවණින් සලකලා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘතව වෙසේද? මහන්නේ චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත නොවි වසන්නාවට පීඩාකාර වූ ඒ පරිදායෝ උපදීන චක්කු ඉන්ද්‍රිය සංවර සංවෘතව වසන ඔහුට මෙසේ පීඩාකාර පරිදාය නොවේ. නුවණින් සලකලා සෝත ඉන්ද්‍රිය ඔය විදිහට පෙන්වන මේ ඉන්ද්‍රියන් සංවර කරගන්නවා කියලා. ඉතින් එහෙම කරොතින් අපි දුක් දැවැලි ඇති ආශ්‍රෝ ඇති වෙන්නේ නැහැයි කියලා. ඉතින් ඔය සංවර සුත්ත භාවනාව ආයතන එකේදීත් අපි ඔක බැලුවානේ ස්පෙෂල් එකේ නේද? ඉතින් ඔය පළවෙනි විරියවේ රූපය ස්පර්ශ නොවෙන්නේ කියන එක එතන තියෙනවා. ඊළඟට මේ මහණෙනි ප්‍රත්‍යාවේක්ෂයෙන් පහකල යුතු ආශ්‍රය කවර දෙයක්? මහන්නේ මේ සස්නේ මහානතමේ නූණින් සලකලා හුදෙක් සීත නැති කිරීම පිණිස උස්නේ නැති කිරීම පිණිස මැසි මදුරු සුලං අවසපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස මේ විදිහට මේ පින්ඩ පාත්‍ය වළඳනවා කියලා. ඉතින් මේක පෙන්නනවා මේ බඩගිනි වැලකීම පිණිස පමණයි බ්‍රහ්මචර්යය රැකීමට අනුබලයක් සඳහාමයි කියලා නේද? මෙසේ පැරිණි වේදනාවන් නැති කරන්නේ මේ අලුත් වේදනාවන් නූපදවන්නේ කියලා මේක පෙන්නා දෙන්නේ. ඉතින් මේක පෙන්වන්නේ ඔය වේදනාවෙන් අර චේතනාවට ගිහිල්ලා පරාමාසයෙන් අපි අත්තා කියලා ගන්නවානේ. ඒ අත්තා සංඥා නොවෙන්න තමයි මේ අපි මේ කතා කරන්නේ මේ අවස්ථාවේ. ඊළඟට පෙන්වන අදිවාසනා පහ දබ්බා කියන එක. මහන්නේ අදිවාසනෙන් පැහැවිතු ආශ්‍රය කවර දෙයක්? මහන්නේ මේ සස්නී මහානතමේ නුවණින් සලකලා සීත ඌසනෝ ඉවසනෝ උණුසුම බඩගින්න ආදී වශයෙන් ඒවා ඉවසනවා කියලා. උපන් ශාරීරික තීනු රළු කටුකු අමිහිරු මන අමනාපු දීප හැරගන්නා වේදනා ඉවසන සුල්ලෙක් කියන යම් මේකින් ඉවසන්නේ නැත්තම් අර වෙහෙසකාර ආශ්‍රය උපදිනවා. මේක අදිවාසණයෙන් පහකල යුතු ආශ්‍රය කියලා කියනවා. දැන් බලන්න ඕගොල්ලෝ යම් කිසි ප්‍රදේශයකට ගිහිලා කියන අයියෝ හරි රස්නේ හරි රස්නේ නේද? දාඩිය දානෝ හරි රස්නේ. ඉතින් ඕක කිව්වයි කියලා රස්නේ යනවද? යන්නේ නැහැ නේද? දැන් එතකොට අර වෙහෙස කාලී මේව තමයි එකෙන් ඇති වෙන්නේ. තව එක්කෙනෙක් ඔය ඉතින් ඕක ඔහොම තමයි කියලා ඒ මනුස්සයා ඒ සද්ද නැතුව නිකන් ඉන්නවා. එයා ඉතින් වෙන වැඩකට එයාගේ ඇටෙන්ඩ් වෙනවා කියන එක තියෙනවා. අරක ගැන හිතන්න අර වෙහෙසක් තියෙන. ඉතින් ඒක ඉවසන අය වෙන කරන්න දෙයක් නැත්තේ. ඒ කියන්නේ වේදනාවට ප්‍රතිචාර දක්වන්නේ නැති වෙන්න ඕන. එතකොට ඒ ශාරීරික වේදනාව මැස්සෝ මදුරු ඒක ඉවසනවා. මැස්සට කොච්චර බැන්නත් වැඩක් නැහැ නේ. දැන් ප්‍රශ්න දෙකයි. දැන් මැස්න ඇවිල්ලා කණේ හැම කැරකිලා ඉතින් එක ප්‍රශ්නයක්. දැන් මැස්සට බයිනකොට ඇතුලෙන් ව්‍යාපාදයේත් එක තව ප්‍රශ්නයක් නේද? ඒතුළ ඊළඟට පෙන්වනවා මහන්නේ දුරු කිරීමෙන් පැහැයතු ආශ්‍රය කවර දෙයක්? මහන්නේ මේ සස්නේ මහානතමේ නෝනින් සලකලා නපුරු ඇත් දුරු කරනවා, අස්සය දුරු කරනවා, ඒ ගොන්නු. ඒ වගේම තමයි මේ පවිට මිත්‍රයන් සේවනය කරනවා නම් ඉතින් ওই රහතන් වහන්සේලා ඉතින් ඉහළ ස්ථීර භික්ෂු වහන්සේලා බලනවානේ මොකද මෙයා මේ පවිත මිත්‍රයන් ආශ්‍රය කරන්නේ මෙයාගෙත් ඒ ගති තියෙනවා කියලා නේද? එතකොට ඒක ඒව බලලා එයා දුරු කරලා දානවා. ඇයි ඉතින් දැන් අර ලොකු හාමුදුරුවෝ හරි අහනවානේ මොකද ඔහොම කරන්නේ කියලා නේද? ඒ ප්‍රශ්නෙට හරි මැදි වෙන්න වෙන්නේ මට. ඉතින් ඕක පෙන්වන්නේ මේ සම්මා ආජීවය නිසා මානේ අඩු. එතකොට ඒ කියන්නේ ඔය උඩ සංස්කාර කොටුව තියෙනවනේ චේතනා ඉදං සත්‍ය පරාමාස විඥාන කැපෙන තැන අර සංස්කාර උද්දච්චයම අපි ලකුණු කරගත්තේ නේද? ඒ ඉහළ සංස්කාර කොටුව නිසා ඇති වෙන බලපෑම නැති කරන්න. ඒකට ආගයක් නොදීමට තමයි ඒක තියෙන්නේ. ඉතින් ඕකේ ඇත්තම කියනවා නම් ඔය බෙල් ෂේප් කර්ව් එකේ අර B කියන පොයින්ට් එක ඒක නොවීමට ඒ කියන්නේ ඉතින් අවිද්‍යාස්රට උඩට පහර වදිනවා. ඒ පොයින්ට් එකට එන්නේ නැත්තම් ඒක තමයි පරිවජ්ජනා පහතබ්බා කියලා කියන්නේ. ඊළඟට පෙන්නනවා විනෝදනා පහතබ්බා කියලා. මාන්නේ විනෝදණයෙන් පහකලුතු ආශ්‍රය තියෙනවා. මාන්නේ මේ ලෝකේ මහානතම නෝනින් සලකලා උපන් කාම විතක්කය සිත තබා ගන්නෑ දුරු කරනවා කියලා. ඔය ගිරිමාන සූත්‍රයේ තියෙන පහන සංඥාවේ උපන්නං කාම විතක්කං නාදි වාසේති පජාති විනෝදිති බ්‍යන්ති කරෝති යන භාවංගමීති කියලා නේද? ඉතින් මේ විදිහට ව්‍යාපාද විතක්කේ විහිංසා විතක්කේ කියන එක. දැන් ඔතන අපිට පේනවා දැන් අපි බැලුවානේ ඒරියා 1 ඒරියා 4 කියලා. ඒරියා 1 එකේ කාමච්ඡන්දේ ඒරියා 4 කට උනර ඔයගලන්ට ව්‍යාපාදේ. මොකද අර වේදනාව ජරාවටපත් වීම නිසා ඒක කරන්න යන්නේ නැහැ. ඊළඟට ආපහු පෙන්නනවා ඒරියා 1 නිසා ඒරියා 6 වෙන්නේ නැහැ. ඒරියා 6 එකනේ අර සංස්කාර අත්තා කියලා 11 වෙනි රාම විදිහ එහෙම වෙනවා කිව්වේ නේද? ඒ අත්තා නොවීමට විහිංසා විතක්කයන් කියන එක එහෙම භාවිතා කරනවා. ඊළඟට පෙන්නනවා මහන්නේ භාවනාවෙන් පැහැ යුතු ආශ්‍රය කවර දෙයක්. මහන්නේ මේ සස්නී මහානතමේ නෝනින් සලකලා විවේකයේ ඇසුරු කළ විරාගයේ ඇසුරු කර නිරෝධයේ ඇසුරු කර නිවනට නැඹුරු කර සති සම්බොජ්ජංගේ වඩනවා. නෝනින් සලකලා ධම්මවිචයේ සම්බොජ්ජංගේ විරිය ප්‍රීති පස්සද්දි ඒ සමාධි උපේක්ඛා සම්බොජ්ජංගයන් කියනේ වඩනවා. එතකොට පෙන්නනවා මහන්නේ යම් හේකින් බොජ්ජංග නොවඩන්නාහට වේසු දෙවිලි සහිත ආශ්‍රය උපදීද? මහන්නේ මෙසේ බොජ්ජංගේ වඩන්නා වූට ඒ වෙහෙස වූ දැවිලි සහිත ආශ්‍රය නොවේද? මහන්නේ මේ ආශ්‍රයෙන් මේ ආශ්‍රය භාවනාවෙන් පැහැ යුතුයි කියලා තථාගතයන් වහන්සේ ඒ පවසනවා. එතකොට ඉතින් අපි මේ බොජ්ජංග කියන ඒවා කළා. අර වඩුබාසුන් නැහැ කියෙම කතාව කිව්වේ නේද? වඩුබාසුන් නැහැ අර උපේක්ඛාවට ගියාම මේ රූපයට සලකන්නේ නැහැයි කියලා නේද? සංස්කාර වඩු කර්මාන්තේ හදපු එක බිඳිනවා කියලා එහෙම දැනගෙන. එතකොට දැන් මුතන පෙන්නනවා එහෙම කරනවා ඉතින් සංස්කාර නිසා වුණ අත්ත කතාව නැති වෙනවා. මහන්නේ යම් කලක භික්ෂූන්ගේ යම් ආශ්‍රව කෙනෙක් මේ දර්ශනීය පැහැයුත්තාද ඒ ආශ්‍රව දර්ශනීය මගින් පැහුණා වේ. යම් ආශ්‍රව කෙනෙක් සංවරයෙන් පැහැයුත්තාද ඔහු සංවරයෙන් පැහුණා වේ. යම් ආශ්‍රව කෙනෙකු ප්‍රත්‍යාවේක්ෂයෙන් ඒ කියන්නේ යූස් කිරීමෙන් පැහැයුත්තාද ඒ ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණා වේ. යම් මාස්ටර් කෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහැයුත්තාද ඔහු සිත තබා නොගැනීමෙන් පැහැදිනවා. ඒ කියන්නේ ඉවසීම වගේ. යම් මාස්ටර් කෙනෙක් දුරු කිරීමෙන් ඒ කියන්නේ අවොයිඩන්ස් පැහැයුත්තාද ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වේ. යම් මාස්ටර් කෙනෙකු විනෝදණයෙන් පැහැයුත්තාද ඒ කියන්නේ එලිමිනේෂන් කියන එකයි ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහුණා වේ. යම් මාස්ටර් කෙනෙකු භාවනාවෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වේ. මහන්නේ මේ මහානතම සීල ආශ්‍රයන්ගේ සංවෘත වේයයි කෘෂ්ණාව සංසිද්ධියයි සංගෝජනේ උපටාහලයයි මාන ප්‍රහාණය දුක් කෙලවර කරයයි කියලා. භාගතුන් වහන්සේ මේක වදාළා. සතුට සිත් ඇති භික්ෂුව භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා කියනවා. ඉතින් භාවනා කරන හැටි අපි ඕගලන්ට පැහැදිලි කළා. ඉතින් භාවනා තුනම කරන්න බැරි වෙයි මං කිව්වා. හැබැයි අර අඩු ගානේ අර පටන් ගන්නයි කියලා අර 4-2 අර මරණය කියන එක නේද? විඥානී මරණී අපි නිත්‍යයි කියලා ගත්ත 5-3 එක බලලා ඊට පස්සේ අර ප්‍රධාන භාවනාව අපි පෙන්වන්නේ දීලා තිනවනේ සබ්බාසෝ භාවනා කියලා නේ. අපි කාමච්ඡන්දේ ජරාවට ඇති කැමැති වෙලා අපි ජරාව මොකටද මේ මල මුත්‍රා ගොඩක් ගන්නෙ? අර අත්තා කියලා ගන්න නිසා. ඇයි අපි අත්තා කියලා ගන්නෙ? සංස්කාර අත්තා නිසා. ඉතින් ওই වෙලාවේදී පෙන්නලා දුන්නා අපි පළවෙනි පාර මෝඩයා වුණා ජරා ගොඩකට කැමැති වුණා. හරියට අර ගෙදරට ගෙනාම මිනිසුත් බයින්නේ මොකද්ද මේ ජරා ගොඩක් නෙගෙනක් තියෙන්නේ කියලා. දැන් ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? දෙවෙනි පාර රූපේ ජරා නෙමෙයි වේදනාවේ ජරාවටත් කැමතිලා. දැන් ඊළඟ පාර ගිහිල්ලා අරන් ඇවිල්ලා තියෙන්නේ ඩබල් මෝඩය නේ. පේනවද මේ කියන එක? ඒක පාරක් ඉපදිලා වැළුවා මැරලා ගියා. ඊට පස්සේ දැන් ඊළඟට වේදනා ජරාවටත් කැමති වෙනවා. ඊට පස්සේ සංඥා ජරා සංඥා ව්‍යාධි ඔක්කොටම කැමති වෙලා තියෙනවා. අන්න ඒක හොඳට ඒක බලන්න. එතකොට රූපය ස්පර්ශ නොවෙන්න විරියක් අර අත්තා කියලා නොගන්න විරියක් ඊට පස්සේ සංස්කාර මගේ නොවෙන්න කියනක විරියක් අර ඒ කාරණාව හොඳට බලාගන්න. ඉතින් වෙලාව තියෙනවා නම් අර අවසාන භාවනා දෙකත් කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.